साधुवारेकोर नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से दैनंदिनाम සෝදානම් වෙන්නේ අපි කරගෙන ආපු ඒ පන්තිය ඒ ඉගැන්වීම් මාලාවේ අභිධර්මයේ ඒ ඉතුරු කොටස් ටිකේ යම් සම්බන්ධ කරගෙන කතා කරන්න. මේ නිසා හැම පන්ති වාරයකදීම මතක් කරන්නේ මේ සඳහා අපේ ඉතාම විශේෂ කැප කිරීම කියන්න අවශ්‍ය වෙනවා. ඔබ පන්තියට කල්පියා එනවා කියලා කියන්නේ කැප කිරීමක්. ඔබ ගිහි ජීවිතයේදී බොහෝ කැප කිරීම කරනවා. ඒ කැප කිරීම සියල්ලම අකුසල සිත් වලින් තමයි කරන්නේ. ලෝභය මුල් වෙලා, මෝහය මුල් වෙලා, ද්වේෂය මුල් වෙලා තමයි මේ සියලු කැප කිරීම ඔබ කරන්නේ. ජීවිතේ වැඩි හරියක් අපි කාලේ ඒමෙන් තමයි කැප කරන්නේ. නමුත් ඔබ මේ පන්තියෙන්ද සෝදානම් වෙන්න කියලා සිහිපත් වෙන එකත් ඔබගේ කුසල් සිතක්. එතකොට ඒ සඳහා ඔබ කල්පියා බැමිණීම ඇවිල්ලා මෙතන කටයුතු කරලා මේ විදිහට මේ සෝදානම් වීමේ පටන් මේ අවසාන වෙනකම් ඔබට ඒ අරමුණු කරගෙන උපදින්න ඉතාම ප්‍රබල ඥාන සම්පයුක්ත කාමාවචර කුසල් සිත් තමයි උපදින්නේ. මේ පිළිබඳව ඔබ නැවත නැවත එදිනදා කටයුතු කරනකොට හොඳ වැඩපොළ කරනකොට වුණත් කොළ කෑමක් හරි ලියාගෙන මේවා නැවත නැවත සිහිපත් කර කර ආවර්ජනා කරනකොට ඔබගේ දහම් දැනුම වර්ධනය වෙනවා වගේම මේවා අපිට නොතේරුණාට ඉතාම බල සම්පන්න ඥාන සම්පයුක්ත කුසල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපති නුවණැතුව උපදින්න හේතු මොනවද කියලා. ඥාන සම්පයුක්ත ජාති ප්‍රඥාවෙන් යුක්ත ත්‍රි හේතුකව ප්‍රතිසන්දි ලබන්න හේතු හැටියට පෙන්නන්නේ ධර්මයේ පිළිබඳ විමසීම, කතා කිරීම, ඉතින් ප්‍රශ්න නගනගා ඒවා සම්මර්ශනය කිරීම, ඒවා දන්නායගෙන් විමසීම, පොත්පත් බැලීම, මේවා යම් කිසි කෙනෙක් බහුලකොට වාසය කරනවා නම් එයාගේ ප්‍රඥාව දියුණු වෙනවා. එයා උපනුපන් ආත්ම භාව ඥාන සම්ප්‍රයුක්ත හේතුක ප්‍රතිසන්දිලාභී පුද්ගලයා වෙනවා. නුවණැති අය බවට පත් වෙනවා. ඉතින් එතකොට මේකෙන් තේරෙනවා මේ අපි කැප කරන හැම මොහොතක්ම මෙලව පරලව වශයෙන්ම අපේ දුක නිවෙනවා වගේම සාංසාරික ගමන සුවපත් කරන උදාර වැඩපිළිවෙලක්. ඉතින් ඒ නිසා මේකට කරන කැප කිරීම අපතේ යන එකක් නෙවෙයි, හිස් එකක් නෙවෙයි, අනර්ථකාරී එකක් නෙවෙයි. ඉතින් ඒ වගේම මේ දහම අපිට ලැබෙන්න අතීතයේ හිටපු සංග පරපුර මේක අපට අද ලැබෙන්න මොන තරම් වීරියක් කරලා දුස් ඒක අපේ අතට පත් කරලා තියෙනවා. අද වගේ මේ පොත්පත් බලලා මතකේ ආවර්ජන කරගන්න තිබුණේ නැහැ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා මේවා කටපාඩමින් තමයි අරගෙන ආවේ. මේ මුතුන් අහලා ඇති ඔය දීඝ බහනක, අංගුත්තර බහනක, සංයුක්ත බහනක කියලා දීඝ නිකාය, සංයුක්ත නිකාය මේවා නිකාය වලට බෙදලා ඊට පස්සේ ඒවා ඒ සංඝ පිරිස් වෙනම කොටස් කරනවා. දීඝ නිකාය පාඩම් කරන කටපාඩම් කියන අය දීඝ බහනක කියලා. මේ විදිහට කොටස් කරලා මේවා අත්‍යස්ථාන නොවන විදිහට මොකද කටපාඩම් කියන එක වරදින්න පුළුවන්, අමතක වෙන්න පුළුවන්. අමතක වුණොත් ඒකේ වැරද්ද අද දක්වා විතරක් නෙවෙයි මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකම් දෙවියන් මරුන් සහිත සමන බවුන් සහිත සියලු ප්‍රජාවට එන බලපාන. එතකොට ඒක මතක තියාගන්න මොන තරම් කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් බැමිණි පියාගේ සහාය කාලෙම ආහාර පාන නැතුව කැලේ තියෙන කොළ පොතු ආහාරයට අරගෙන කුසගින්නේ තමයි මේවා මතක තියාගෙන ඇවිල්ලා තියෙන්නේ. සමහර ස්වාමීන් වහන්සේලාට වාඩි වෙලා ඉන්න බෑ. නිදාගෙන වැල්ල ලියලිය මේවා පටපාඩම් කරා කියලා. ඒ විදිහට තමයි මේ ධර්මය ආදාපු ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ ධර්මයේ නිකම්ම නිකම් නෙවෙයි මෙලොව මුළු සංසාර ගමනම සුවපත් කරන්න පුළුවන් සසර දුක සදහටම නිමා කරලා දාන ඒ උදාර ධර්මයේ තමයි මේ විදිහට ආරක්ෂා. ඒ නිසා අපි දන්නවා අපේ ශාස්ත්‍රඥ වහන්සේම අපිට ආදර්ශයෙන් දුන්නා ධම්මසොල ජාතකයේදී ධර්මයේ වෙනුවෙන් මුළු ජීවිතේම පූජා කරන ජීවිතේ පරිත්‍යාග කරා බණ බදයක් ගන්න. ඒ ධර්මයේ වටිනාකම දන්න නිසා. ඒ නිසා මෙතනින් නතර නොවේ මම හැම වෙලාවෙම මේ කාරණා මතක් කරන්නේ උනන්දුවක් කරගීම උත්සාහය අවශ්‍යයි ඔබ මෙහි කරන්නේ ඒකෙන් ලැබෙන ලාභය. ඒ නිසා මේ මානසිකාරේ නැති වුණොත් අපි එදිනදා කරන කටයුතු වලදී අකුසල් සිත් වලින් තමයි කරන්නේ. මේ සමේ සතිපට්ඨානේ දිනු කරගන්න ප්‍රඥාව දිනු කරගන්න විශේෂයෙන් මේවා එදිනදා ජීවිතයට සම්බන්ධ කරගත්තාම කොළ කෑල්ලකලියා මේ පත්‍රිකාවක් අතේ තියාගෙන මේ විදිහට අපිට මේවා ප්‍රගුණ කරගන්න පුළුවන්. හොඳයි එහෙනම් ඒ කාරණාවක් මතක් කරනවා. මතක් කරලා අපි හොඳයි ඉතිරි කටයුතුකට හිත යොමු කරන්න. ඔබ සිහියේ අවධානයේ මේ කාරණා ගැන බොහෝ කල්පනාවෙන් අහුම් කම්බෙන්ද පත්‍රිකාවට යොමු කරනකොට මම ඒ සඳහා ඔබට අවධානය යොමු කරන්නම්. ඉතින් ඔබ සාවධානව මහදමින් අපි ගිය සැරේ ගිය වර කතා කරේ සෝමන සිත් පිළිබඳව කතා කරා. සෝමන සිත් 24ක් තියෙනවා කියලා අපි කතා කරා. ඒ සෝමන සිත් 24ෙන් කුසල් සිත් 8ක් තියෙනවා, විපාක සිත් 8ක් තියෙනවා, ප්‍රයාස සිත් 8ක් තියෙනවා කියලා කතා කරා. එතකොට මේ කතා කරේ සෝමන සිත් වලින් කාමාවචර සෝමන සිත් පිළිබඳව. කාම ලෝකේ කාම භූමින තුල උපදින. එතකොට බ්‍රහ්මයන්ට ඊට පස්සේ ආර්යයන් වහන්සේලාට උපදිනවා. නමුත් විශේෂයෙන් පොතක් ගැන ආයත කාම ලෝකයේ ඉන්න අයට බොහෝ සෙයින් උපදින සිත් තමයි කාමාවචර සිත් කියලා අපි කතා කරේ. ඒ කාමාවචර සිත් 24 සෝමන සිත් කියලා කතා කරේ. ඒවා කුසල් සිත් 8 කතා කරා අපි. ඒ වගේ සෝමනස්සිතාගත බව, ඊට පස්සේ ඥාන සම්පයුක්ත බව, සසංකාරික අසංකාරික බව අපි වෙනම ඒ කොටස වෙන වෙනම අරගෙන කතා කරා. මොකද්ද සෝමනස්ස, මොකද්ද ඥාන සම්පයුක්ත, මොකද්ද සසංකාරික කියන්නේ කියලා මේ විදිහට කතා කරා. කුසල්සිත 8 පිළිබඳ සෝමනස්සසාගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල්සිත කියලා මේ විදිහට 8ක් කතා කරා. ඒ කොටසම විපාක වශයෙන් 8ක් ලැබෙනවා. ඒ නමුමයි නම් කරන්නේ අපි ඒකට මතක් කරා. කුසල් සිත් කියලා කියන්නේ අපි උත්සාහයේ වීර්යයෙන් උපදවා ගන්න එක. එතකොට විපාක සිත් කියලා කිව්වේ ඒ කුසල් සිත් වල බලයෙන් අනුස්සායේ කර්ම සත්‍යය තුලින් කර්මයක් වශයෙන් විපාක වශයෙන් ලැබෙන සිත් වල තමයි මේ විපාක සිත් කියලා කතා කරන්නේ. එතකොට කුසල් සිත් කියලා කියන්නේ උත්සාහයෙන් උපදවා ගන්නා සිත්. විපාක සිත් කියලා කියන්නේ ඒ කුසල් සිත් වල ආනුභාවයෙන් ඒ සුදුසු ප්‍රත්‍ය අවස්ථාව ලැබුණාම ඒ සිත් අපි කියන කර්ම සිත් කියලා. කුසල් සිත් වලට ඒ කර්මයට අනුකූලව ලැබෙන සිත් විපාක සිත්. එතකොට මේ විපාක සිත් ඒ නමින්ම නම් තමයි නම් කරන්නේ. නමුත් ඒක වෙනස් අර විදිහට අපි දත යුතුයි. එතකොට විපාකයේ ලැබෙනකොට අපිට මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් ඒවා මේ විපාකයේ තියෙන තාර්කල් වේගේ ඉෂ්ට වූ යහපත් විපාක ලැබෙන හොඳ මනුස්ස ජීවිතයක්. ඒ වගේම මනුස්ස ජීවිතයේ තුල සප සම්පත් විදලා නිදුක් නිරෝගී භාවය ලැබෙනක සත්පුරුෂ කල්යාණ මිත්‍රත්ව ලැබෙන මේ ඔක්කොම විපාක අපි කරපු අතීතයේ කරපු කුසල කර්මයන්ගේ විපාකය. අඩුම තරමේ අපි පහසුවේ බත්තු තුන්වේල කාල පාසයෙන් ගෙදරක දොරක නොතැමි ඇඳුම් පැනඳුම් ඇඳලා ඒ විදිහට ඉන්න එකත් ලෙඩදුක් නැතුව මේවත් අපි පෙර කරපු කුසලයන්ගේ බලයෙන්ම ලැබෙන දේවල් තමයි මේ විපාක වශයෙන් ලැබෙන දේවල්. එතකොට ඒ ටික අපි කතා කරා විපාක සිත් අටක්. ඒ නමින්ම ඊට පස්සේ ක්‍රියා සිත් අටක් පිළිබඳව කතා කරා. එතකොට මේ කුසල් සිත් විපාක සිත් කියන ඒවා ඒකාන්තයෙන් පුතත් ජනයන්ට උපදින සිත්. ක්‍රියා සිත් කියලා කියුවේ එතකොට මේ සිත් දිනේතුක වන බව අපි කතා කරා. එතකොට ක්‍රියා සිත් පිළිබඳව කතා කර අවසන් කරා. නමුත් අපි යම් ආපහු පැහැදිලි කිරීමක් කරගත්තොත් මේවා උපදින්නේ පුතත් ජනයක නෙවෙයි නේද? බුදු පසේ බුදු මහරහත් කියන ඒ කෙලෙස් සහ මුලින්ම දුරු කරපු ඒ උතුමන් වහන්සේලාට තමයි මේ ක්‍රියාසිත් පහළ වෙන්නේ. ඒ වදිමුත් සෝවාන් සකදාගාමි අනාගාමි අයට මේ ක්‍රියාසිත් පහළ වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ සහ මුලින්ම කෙලෙස් දුරු කරපු අය. රහතන් වහන්සේලා පසේ බුදු ලෞත්‍රා බුදුරජාණන් වහන්සේලා කියන මේ උතුමන් වහන්සේලාට තමයි ක්‍රියාසිත් පහළ වෙන්නේ. මොකද මේ ක්‍රියාසිත් කියලා කොටසක් අවශ්‍ය වෙන්නේ කෙලෙස් සහිත පුද්ගලයන් යම් ක්‍රියාවක් කරනකොට අපි කය වෙහෙසවලා හෝ වචනේ මිගඟු කරගෙන හෝ අපි යම් යම් දේවල් කරන කෑමබීම ගැනීම රැකී ආරක්ෂා කිරීම එදිනෙදා කටයුතු කිරීම මේවා පුතත්ජනයයි කරන්නේ එක්ක කුසල් සිත් වලින් නැත්නම් අකුසල් සිත් වලින් කියලා මම මතක් කරා. මේ විපාක සිත් වලින් මේ කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියන කියන්නේ කය සොලවලා වචන කතා කරන්නේ ඒවා මේ විපාක සිත් වලින් කරන්න බෑ. විපාක සිත් ඇතැම් විපාක වලට කරන්න පුළුවන් මේ ඉරියව්ව පවත්වන්න. ඇතැම් විපාක වලට ඉරියව්වවත් පවත්වන්න බෑ. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් භවග්ග සිත් වගේ සිත් ගත්තහම දැන් අපි ප්‍රතිසන්දිය සමගම අපිට පහළ වෙලා තියෙනකම් මේ භවග්ග සිත් කියනවා අපි දන්නවා. ඒ භවග්ග සිත් වලට ඉරියව්වක් පවත්වන්න බැහැ. අපි උදාහරණයක් වශයෙන් අපි නිින්ද කියපු වෙලාවක සිහි නැති වෙලාවක අපිට දැනගන්න පුළුවන් මේ හිත තියෙනවා ඒ තියෙන භවග්ග මට. දැන් අපි කය කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඇදගෙන වැටෙන නිින්ද කියප ගමන් වැටෙනවා. ඒ කියන්නේ ඉරියව්ව පවත් ගන්න බැහැ භවංග සිත් වලට. එතකොට විපාක සිත් වලින් මේ ඉරියව්ව පවත් ගන්න පුළුවන් සිත් හැටියට තියෙන්නේ කාමාවචර විපාක සිත් අටක් තියෙනවා. කුසල විපාක අහේතුක පැත්තේ නෙවෙයි. කුසල විපාක කාමාවචර සිත් අටෙන් පුළුවන් ඉරියව්ව පවත් ගන්න. හැබැයි ඒ ඉරියව්ව තුළ අපි අතපය සොලවන ඒවා කතා කරන ඒවා කරන්න බැහැ. ඒ විපාක සිත් වලට ඒවා කරන්න කුසල් සිත් වලින් හරි අකුසල් සිත් වලින්. ඒ නිසා මම ගිය සැරේ අවධාරණයක් කරලා ඔබ යම් ක්‍රියාවක් කරනකොට ඔබ තුළ සිහිය තිබුණේ නැත්තම් එහෙනම් ඔබට උපදින්නේ ඒකාන්තයෙන් අකුසල් සිතක්. ඒ අකුසල් සිතකින් තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. මේකේ අවධානයක් ඔබ මතක තියාගන්න. සිහිය නුවණ නැති හැම මොහොතකම අපි නොදන්නවා වුණාට අපි තුළ හැම ක්‍රියාවක් තුළ කතා කරන හැම වචනයක් තුළම සිහිය නුවණ නැත්නම් වැඩින්නේ අකුසලයේ බව හොඳට මතක තියාගන්න. මේ අකුසලයට විපාක දෙන්න පුළුවන්. මොකද කුසල් සිත් තුළ අනිවාර්යෙන් සිහිය එනවා. සෝමන සාධාරණ ධර්මයක් තමයි සිහිය කියන්නේ. ඒ නිසා සිහිය හැම කුසලයකම යෙදී සිහිය නැත්නම් මේ හැම එකක්ම අකුසල්. මේ හැම අකුසල් සිතකින් ඔබට එක්ක මනුස්ස ලෝකේ දුක උපදවලා දෙනවා. එහෙම නැත්නම් සතර අපායේ තැනක ඔබට දුක උපදවලා දුක් විඳින්න සලස්සන. ඉතින් මෙන්න මේ අවදාන සාංසාරික දුක මෙලව උරුමවන දුක පිළිබඳව ඔබ හරියට තේරුම් ගත්තොත් එක මොහොතක්වත් සිහියෙන් තොරව ගත කරන්නේ නැහැ. ඔබට හරියට මේකේ අවධානම අනතුරු ඔබට වැටහුණා. ඉතින් අන්න ඒ නිසා මම මේ කතා කරන්නේ ක්‍රියාසිත පිළිබඳව. එතකොට අපි ඒ විදිහට මොනවා හරි කතා කිරීම හෝ කයින් කරන ඕනම දෙයක් කුසලයෙන් අකුසලයෙන් රහතන් වහන්සේලාට කුසල අකුසල් සහමුලින්ම ප්‍රහීණ වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේලායි සියලු සිද්ධි කරන්නේ මෙන්න මේ අපි අවසානයේ කතා කරපු ක්‍රියාසිත්වල බලය. ඒ සිත නම් කරන්නේ ඒ විදිහටමයි සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික ක්‍රියාසිත කියලා. ඒ විදිහට තමයි අටව නම් කරලා තියෙන්නේ ඒ ප්‍රමාණිකව. හැබැයි මේ වගේ යෙදෙන චෛතසික ධර්ම ගන්නත් සමානයි. කිසිදු වෙනසක් නැහැ. මේ වගේ වීර්යය යෙදෙනවා, සද්ධාවය යෙදෙනවා, සතිය යෙදෙනවා, ප්‍රඥාව යෙදෙන දේවල් තියෙනවා. ඒ හැම එකක්ම අනිසිත්වල තියෙනවා. නමුත් මේ සිත්වල චේතනාවේ නානත්වය නිසා ඒ වගේ වෙනස්කමක් තියෙන පුත්තිය ඒ වගේ සකස් වෙන විපාක ඒ වගේ සකස් වෙන ස්වභාවය වෙනස්. එතකොට මේ ක්‍රියාසිද්ධියන් කුසල නොවුණු කර්ම විපාකත් නොවුණු සිත් කොටසක් ඒ ක්‍රියාවක් සිද්ධ කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙලා ඇති සිත්. මේ නිසා තමයි ඒවා ඒ විදිහට නම් කරා තියෙන්නේ. ක්‍රියාවන් සිදු කිරීම සඳහා පමණයි. එතකොට ඒ වගේ කවදාවත් කර්ම සකස් වෙන්නේ නැහැ. කාමාවචර වුණාට මේවා කාම ලෝකේ පහළ වෙන්න පුළුවන්, රහතන් වහන්සේලා රූප ලෝකේ පහළ වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ කවදාවත් කර්ම සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා පිළිබඳව ඒ පැතුවා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ උන්වහන්සේට. එතකොට අපි ඒව පිළිබඳව තවත් ටිකක් ආපහු අපි මේ ඉදිරි පාඩම් කතා කරනකොට සම්බන්ධ වෙනවා. මේ වෙනකොට අපි කාමාවචර සිත් ඔක්කොම කීයක් කතා කරලා තියෙනවද? කාමාවචර සිත් ඔක්කොම සියල්ලම 54ක් කතා කරලා. සෝබන සිත් 24යි, අශෝබන සිත් 30ක් කියලා මේ විදිහට ඔක්කොම කතා කරලා. දැන් ඔන්න අපිට ඔළුවේ මේ ටික තියෙන්න ඕනේ ඉතිරි පාඩමට යන්න. එතකොට අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි කියන කතා කරා. ඒකින් ක්‍රියා සිත් තුනක් තියෙනවා. අනිත් ඒවා අහේතුක විපාක සිත් 15ක් කියලා තියෙනවා. එතකොට ඒවා අශෝබන සිත්. සෝබන සිත් 12, කාමාවචර සිත්, සෝබන කුසල් සිත් 8යි, විපාක සිත් 8යි, ක්‍රියා සිත් 8යි. ඔන්න ඔච්චරයි. අමාරු නෑ. ඒ වගේ බොහෝ විදිහ තියෙන එක වගේ දේවල් තමයි. කුසල් සිත් ගත්තොත් මුල්ලට විතරයි. ඒත් ඔක්කොම ඒ සමානයි. ඒ දැන් අපි ඒක ආවර්ජනය කරා. ඒ ටික අපි ගියවර පාඩමේදී සිද්ධ කරා. දැන් ඊළඟ අපි අලුතෙන් අලුත් කාරණාවක් හැටියට පටන් ගන්න තියෙන්නේ. අපිට පත්‍රිකාවක් දීලා ඇති කාමාවචර සිත් 54 ඒ පුද්ගලයන්ට ඇතිවන සිත් කියලා. මේක තමයි ඔබ දැන් අපිට කතා කරන්න තියෙන්නේ. ඒක කියලා ගන්නද එතකොට ඔබ මේ පත්‍රිකාවට අවධානය යොමු කරගෙන මේ මාතෘකාව පොතේ ලියාගෙන මේකේ මොනවා හරි විශේෂ කාරණාවක් තියෙනවා නම් මේ මාතෘකාව යටතේ පොතේ ලියාගන්න. එතකොට මේකට අලුත් කාරණාවක් අමතක වෙනවා නම් ඔබට සිහිපත් වෙන්නේ. ඉස්සරලා කතා කරපු ටිකම තමයි මේ යම් පෙළගැස්වීමක් කරන්න පුද්ගලයාට. හොඳයි, ඒක සඳහන් වෙනවා මේ කාමාවචර සිත් සූපනස එවත් 54 ඒ පුද්ගලයන්ට ඇතිවන සිත් මෙසේ දත යුතුයි කියලා. එතකොට පුද්ගලයෝ පිළිබඳව සඳහන් වෙනවා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේට, අනාගාමී පුද්ගලයන් වහන්සේට, සෝවාන් පුද්ගලයන් වහන්සේට, සෝවාන් සකදාගාමී පුද්ගලයන් වහන්සේ පෘථග්ජන කියලා තියෙනවා. එතකොට පෘථග්ජන කියනකොට මාර්ගඵල නොලබපු කාම ලෝකවල රූප ලෝක අරූප ලෝක සතරපායේ හැම තැනකම ඉන්න මාර්ගඵල නොලබපු අය. එතකොට දැන් හොඳට දැන් බලන්න මෙතන තියෙනවා බුදුරජාණන් වහන්සේට මේ කතා කරපු කාමාවචර සිත් 54න් බුදුරජාණන් වහන්සේලාට උපදින්න මොන මොන සිත් පිළිබඳවද කියන්නේ. උඩගේ සඳහන් වෙනවා. හසිතුප්පාද සිත හැර අහේතුක සිත් 17 උපදින. එතකොට බුදුරජාණන් වහන්සේට හසිතුප්පාදේ කියන එක මේ සිනහව කියන එක බුදුරජාණන් වහන්සේලාට පහළ වෙනවා. නමුත් මේකේ ආචාර්ය මතේ පුත් තියෙනවා. මේ යටින් වරණම් ඇතුලේ දාලා තියෙනවා. අට කතාව ඇතම් ආචාර්යවරුන් කියනවා බුදුරජාණන් වහන්සේලාට මේ හසිතුප්පාදේ කියන එක පහළ වෙනවා. නමුත් බහුතර මතේ බුදුරජාණන් වහන්සේට ඒ විදිහට මේ අහේතුක හසිතුප්පාදේ පහළ වෙන්නේ නැහැ කියලා. ඒක හේතුව බුද්ධ චරිතය ගැන කල්පනා කරලා බලනකොට උන්වහන්සේ නිකම්ම සිනහ පාල කරන්නේ නැහැ. මොනවා හරි කාරණාවක් කරුණක් නිදානයක් ඇතුවමයි සිනහ පාල කරලා තියෙන්නේ. මේ සිනහව කියන එකත් සාමාන්‍ය පොතක් යන අය වගේ නෙවෙයි. ඒ සිනහ පාල කිරීම පිළිබඳව අපි ගිය සැරේ ක්‍රියාසිත කතා කරනකොට හසිතුප්පාදේ ගැන කතා කරා සිනහව පිළිබඳව. එතකොට බුදුරජාණන් අපි හිතා ගන්නවා ඒ අනුසාරයෙන් මේ හසිතුප්පාදේ හැර අහේතුක සිත් 17ක් පහළ වෙනවා. එතන ක්‍රියාසිත දෙකක් තියෙනවා. අකුසල විපාක සිත් 7යි කුසල විපාක සිත් 8යි ක්‍රියාසිත දෙකයි. ඒ තමයි 17. ඊට පස්සේ මහා විපාක සිත් 8 බුදුරජාණන් වහන්සේලාට පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ නමක බුදු වීමට පෙර මෞකුසක උපදිනකොට බුදුවරයන් වහන්සේලාට විපාක වශයෙන් උපදින්නේ කාමාවචර සිත් 8 එකක් උපදිනවා. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේලාට මේ ඥාන සම්පයුක්ත විපාක සිත් තමයි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ. ප්‍රතිසන්දි වශයෙන් අවදාව ඥාන විපයුක්ත සිත් ලැබෙන්නේ නැහැ. මොකද කාමාවචර සිත් වල කුසල පැත්තේ කුසල විපාක සිත් 8ක් තියෙනවා. එකක් හේතුක සිත් 4යි විහේතුක සිත් 4යි. ඒ කියන්නේ ඥාන සම්පයුක්ත හා ඥාන විපයුක්ත කියලා තමයි මේ සිත් නම් කරන්නේ. එතකොට ප්‍රතිසන්දි වශයෙන් කවදාවත් බුදුරජාණන් වහන්සේලාට ඥාන විපයුක්ත සිත් පහළ වෙන්නේ නැහැ. නමුත් ඇතැම් කටයුතු වල මේ විපාක වශයෙන් දැන් අපිට උනොත් ඒ බුදුරජාණන් වහන්සේලාට අතීතේ පාරමී පුරලා ඒ කුසල ශක්තියෙන් විපාක වශයෙන් යම් යම් දේවල් ලැබෙන්න පුළුවන්. ඒ විපාක වශයෙන් ලැබෙනකොට දැන් දෙතිස්මා පුරුෂ ලක්ෂණ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ දෙතිස්මා පුරුෂ ලක්ෂණම බුදුරජාණන් වහන්සේ අතීතේ කරපු පාරමී කුසල බලයෙන් විසාම ලැබිච්ච එතකොට ඒවා විපාකානුභවින් ලැබුණා. ඒ විදිහට මේ විපාක සිත් බුදුරජාණන් වහන්සේලාට අටම උපදින්න පුළුවන්. ඊට අමතරව බුදුරජාණන් වහන්සේලාට ඥාන සම්පයුක්ත මහා ක්‍රියාසිත් 4 පමණක් උපදිනවා. එදිනදා කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා වලට වඩිනකොට ධර්ම දේශනා කරනකොට බින්ද පාදේ කටයුතු කරනකොට ඒ තමන්ගේ ශරීර පුත්යන් ආදී සියලු දේවල් කරනකොට ඒ මං කිව්වා මේ බුදුපසේ බුදු මහ රහතන් වහන්සේලා ක්‍රියාසිත තුළින් තමයි ඒවා සිද්ධ කරන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේලාට ක්‍රියාසිත තියෙනවා ඥාන සම්පයුක්ත සිත් 4යි ඥාන විපයුක්ත සිත් 4යි. තුන ඥාන සම්පයුක්ත සිත් 4 පමණයි බුදුරජාණන් වහන්සේලාට ක්‍රියාසිත තුළින් පහළ වෙන්නේ. එතකොට ඔක්කොම තියෙනවා 29ක්. බුදුරජාණන් වහන්සේලාට ඔය කියන සිත් 54 29ක් පහළ වෙනවා. පහළ නොවෙන්නේ මොනවද? අකුසල් සිත් 12ම පහළ වෙන්නේ නැහැ. ඊළඟට අය මොනවද? ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත් 4 පහළ වෙන්නේ නැහැ. අය අශෝභන සිත් කියවහම කොටස් දෙකක් තියෙනවනේ නේද? දෙක එකක් තමයි අකුසල. ඊට පස්සේ තියෙනවා අහේතුක සිත්. දැන් අහේතුක සිත් වලින් දාහතක්ම පහළ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට පහළ නොවනවනම් අහේතුක සිත් වලින් පසිත උපාදයේ විතරයි පහළ වෙන්නේ. අනිත් අහේතුක සිත් 17ම පහළ වෙනවා. ඇතැම් ආචාර්යවරු එයත් පහළ වෙන බව සඳහන් වෙනවා. ඉතින් ඥාන විප්‍රයුක්ත ප්‍රියාසිතුත් ඇතැම් ආචාර්යවරු කියනවා පහළ වෙනවා කියලා. නමුත් ඒක අපි අදහසක් වශයෙන් කියන්නේ, මොකද පොත්වල මේ පිටුම් බලනකොට තිබුණොත් එහෙම ඔබට හිතෙන්න පුළුවන් ඉදා පන්තියේ කතා කරන්නේ පහළ වෙන්නේ නැහැ කියලා, දැන් මේ පොතේ තියෙනවනි කියලා. අනිත් සැකයක් ඇති වෙන නිසා තමයි මේ ධාරණය. නමුත් අපි විශේෂයෙන් පිළිගන්නේ ඥාන සම්පයුක්ත සිත් තමයි බුදුවරයන්ට පහළ වෙන්නේ. මොකද බොහෝ කාලයක් අති දීර්ඝ කාලයක් මේ නුවණ කියන එක පුරුදු කරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට පහළ වෙන්නේ නැත්තේ මොනවද? කාමාවචර කුසල් සිත් 8. කුසල් සිත් 15 වෙන්නේ නැහැ. කුසල් සිත් 8යි, අකුසල් සිත් 12යි, ඥාන විප්‍රයුක්ත ක්‍රියා සිත් 4යි, හසිතුප්පාදයයි කියන මේ සිත් 15 වෙන්නේ නැහැ. එතකොට ඔබට 15 නොවන සිත් ටික ඕනනම් පොතේ ලියාගන්න පුළුවන්. 15 වෙන සිත් ටික මෙතන තියෙනවා. වැඩිපුර අවශ්‍ය නම් මේ සිත් 54 පිළිබඳව දන්නවනම් ඔබට ඉතින් මේවා හිතාගන්න පුළුවන්. ඉතින් මේවා ගැන හිතන කොටත් අපේ අර නුවණ වැඩෙනවා. මොකද අපි හිතන මනස වෙහෙවන නිසා. හරිනේ, මේක ගැටලුවක් නෑ. තියෙනවනම් කතා කරන්න කවුරුහරි. ඊළඟට රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාට අහේතුක සිත් 18ම උපදින්න පුළුවන්. මොනවද අහේතුක සිත් 18? අකුසල විපාක 7යි, කුසල විපාක 8යි, ක්‍රියාසිත 3යි. අනේ 18ම රහතන් වහන්සේලාට උපදින්න පුළුවන්. මහා ක්‍රියාසිත 8ම උපදින්න පුළුවන්. ඊට පස්සේ මහා විපාක සිත් මොනවාද? කාමාවචර, ඒ කුසල විපාක සිත් 8ම උපදින්න පුළුවන්. ක්‍රියාසිත 8ම උපදින්න පුළුවන්. එතකොට 34ක් රහතන් වහන්සේලාට පහළ වෙනවා. එතකොට පහළ නොවෙන්නේ මොනවාද? අකුසල් සිත් 12යි, කුසල් සිත් 8යි. මේ දෙකේ තිබුණ අපිට වේගින් ඒවට අන්නේට තමයි ප්‍රගුණ භාවය කියලා කියන්නේ. හිත ඒවට හුරු කරලා තියෙනවා. මේවා අපි නිතර නිතර බලනවා නම් මෙනෙහි කරනවා. මේ අන්නේ කාරණාව එන්නේ. මේ පත්‍රිකාව අරගෙන ගෙදර ගිහින් මේ විදිහට පොරොන් වෙන්න ඕනේ. දැන් මේකේ තියෙන්නේ උපදින සිත් විතරයි. නැති සිත් මොනවද කියලා තනියම අපිට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අනාගාමී ආර්යයන් වහන්සේලා. අනාගාමී ආර්යයන් වහන්සේලාට දිට්ඨිගත සම්පයුක්ත සිත් 4, දෝමනස්ස සිත් 2, හා විචිකිච්ඡා සිත් යන සිත් 4 හැර ඉතිරි අකුසල් සිත් 5 පහළ වෙනවා. දිට්ඨිගත සම්පයුක්ත සිත් 15 වෙන්නේ නැත්නම් මොකද? ඒ අකුසල් සිත් වලින් සෝවාන් මාර්ගයෙන්ම දෙක්ටි අයි කරලා තින්නේ. ඒ නිසා අනාගාමී වෙනකොටත් ඒකයි ඒ විදිහටම සෝවාන් මාර්ගයෙන් මේක සහවලින් ප්‍රහිණි කරාන දිට්ඨිගත සම්පයුක්ත සිත් අකුසල් සිත් වලින්. ඒ නිසා අකුසල් සිත් වලින් ලෝභ මූල සිත් 8 තියෙනවා. දිට්ඨිගත සම්පයුක්ත ලෝභ මූල සිත් 4ක්. අනේ 4යි අනාගාමී උතුමන් වහන්සේලාට මේ කාම රාගයේ තියෙන එක සහමුලින්ම නැති කරලා තියෙන නිසා උන්වහන්සේලාට මේ ද්වේෂය පටිගය උපදින්නේ පටිගාමසය සහමුලින්ම නැති කරලා තියෙනවා. ඒ නිසා දෝමනස සාගත සිත් දෙක උපදින්නේ නැහැ. ඒ වගේම මේ දිට්ඨියක් එක්ක බැඳිච්ච තව මෝහ මූල සිත් දෙකෙන් විචිකිච්ඡා සාගත සිත් මෝහ මූල සිත්වල. එතකොට අන්නේ විචිකිච්ඡාව කියන එකත් මේ දිට්ඨිය හරින තියෙන්නේ. ඒ නිසා විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත් මෝහ මූල සිත්වල ඒ සිත් උපදින්නේ නැහැ අකුසල කරගෙන. එතකොට ලෝභ මූල සිත් 4, දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් 4, දෝමනස්ස සිත් 2, දේශ මූල සිත් 2, විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත් හැර උපදිනවා 5ක්. මොනවද? අකුසල් සිත් වලින් දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4, දිට්ඨිගත විප්පයුක්ත සිත් හතර. ඒ කියන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත්. ඒ විදිහට කියනවා සසංකාරික සිත්. උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත අන්නේ විදිහට ලෝභ මූලකයි. ඒ හතරයි මෝහ මූල සිත් දෙකෙන් උද්දච්ච සංපයුක්ත සිත්. අන්නේ පහයි. ඒ අකුසල පැත්තේ පහක් පහල වෙනවා. ඊට අමතරව හසිතුප්පාදයන් රහතන් වහන්සේලාට නිසා අහේතුක සිද්ධාත ගත්තාම හසිතුප්පාදයේ හැර ඉතිරි අහේතුක සිද්ධා හතම පහල වෙනවා අනාගාමී උතුමන් වහන්සේලා. ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේලාට අපි වගේම රූප දකින්නවා, සද්ද අහනවා, ගන්ධ රස ස්පර්ශයන් දැනගන්නවා. ඉතින් ඒ නිසා මේ අහේතුක සිත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ සියල්ලටම පහළ වෙනවා. මේවා අහේතුක වුණාට මේ වගේ කර්ම සකස් වෙන්නේ නැහැ. මේ වගේ අනුසේවත් මේ හිත්වල කෙලෙස අනුසේවත් වෙදිලා නැහැ. ඒ නිසා ඒවා පිරිසුදු සිත් පරමාර්ථ ධර්මයන් අරමුණු කරන සිත් කියලා අපි අර මේ විපාක සිත් පිළිබඳව කතා කරනකොට කතා කරනවා. ඉතින් ඒ නිසා මේ දැකි ඇහි වසේ සසනිත ගැනීම ආදී විකාම අරමුණු කාම ලෝකයේ ඉන්නකොට මේ ආයතන තියෙනවනම් ඒවා පහළ වෙනවා. ඒ නිසා මේ අනාගාමී උන්වහන්සේලාට අහේතුක සිත්වලින් 17ක් පහළ වෙනවා. ඊට අමතරව මහා කුසල් සිත් 8ක් අනාගාමී උන්වහන්සේලාට පහළ වෙනවා. මොකද උන්වහන්සේලා සහමුලින්ම කෙලෙස් ප්‍රහීණ කරලා නැති නිසා කුසල් සියල්ලම පහළ වෙන්න පුළුවන්. ඒ වගේම ඒ මහා විපාක සිත් 8ක් පහළ වෙන්න පුළුවන්. එතකොට ඔක්කොම පහළ වෙනවා 38ක්. එතකොට පහළ නොවෙන්නේ මොනවද? සිත් 54ෙන් ආත්‍යා සිත් 8 පහළ වෙන්නේ නැහැ. ඊට අමතරව අකුසල පැත්තෙන් පහළ වෙන්නේ නැහැ. ත්‍රිත්‍යගත හතරයි, දෝෂ මූල දෙකයි, මෝහ මූල එකයි. හතරයි. එතකොට 38ක් අනාගාමී බුද්ධලයන්ට ඇති වෙනවා 54. පැහැදිලි මේ මොඩම තෝතපි මේ කතා කරපු ඒවා මේ පුද්ගලයන්ට ලැබෙන විදිහ. මේවා ඉදිරියේදී හා ඇතැම්සින් දහම් කරුණු විසර්ජනය කිරීමේදී අවශ්‍ය වෙන නිසා තමයි මේක මෙතනදී කතා කරන්නේ. බලද සෝවාන් සකදාගාමි උතුමන් වහන්සේලා. මේ උතුමන් වහන්සේලා ගැන අපි මාර්ගඵල සිත් ගැන උගන්වන කොටස් මේවා පිළිබඳව අපි උතුමන් වහන්සේලා ගැන කතා කරනවා. උන්වහන්සේලාට මොන මොන කෙලෙස් ප්‍රහීන වෙලා තියෙනවද? මේ අනුසාරයෙන් අපිට මේ උතුමන් වහන්සේලාට ප්‍රහීණ සිත් කෙලෙස් පිළිබඳව දැන් මම කිය කරගන්න පුළුවන් මේ සිත් අනුසාරයෙන්. ඊළඟට සෝවාන් සකදාගාමී උතුමන් වහන්සේලා. උන්වහන්සේලා අකුසල සිත් පැත්තෙන් උන්වහන්සේලාට අර දිට්ඨිගත සංපයුක්ත සිත් හතර ලෝභ මූල සිත් පැත්තේ පහළ වෙන්නේ නැහැ. ඒක අමතර අර කියපු අකුසල මෝහ මූල සිත් වල විචිකිච්ඡා සාධක සිත් පහළ වෙන්නේ නැහැ. ඒකේ හතරම පහළ වෙනවා. දිට්ඨිගත විප්පයුක්ත සිත් හතර පහළ වෙනවා. දේශ මොහල සිත් එක පහළ වෙනවා. උද්දච්ච සංයුක්ත සිත් පහළ වෙනවා. ඒ කාටද? සෝවාන් සකදාගාමී උතුමන්. එතකොට අහේතුක සිත් 18 ගත්තාම අහේතුක සිත් වලින් හසු දුක්ඛානේ හැර ඉතුරු සිත් 17ම මාතෘකාට උපදින්න පුළුවන්. මේ කටයුතු සිද්ධ කරනවා. මහා කුසල් සිත් 8ම උපදිනවා. මහා විපාක සිත් 8ක් උපදිනවා. එතකොට ඔක්කොම සිත් 40ක් උපදිනවා. සෝවාන් සකදාගාමී උතුමන් වහන්සේලාට මේ කාමාවචර සිත් 54. ඊළඟට පෘථග්ජන අයත. එතකොට කාම ලෝකයේ තුල ජීවත් වෙන පෘථග්ජන පුද්ගලයන්. මේ කාම ලෝකයේ කියවන සතර ආපාය, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ සියල්ලමයි. ඒ වගේම ඇතැම් රූපාවචර භූමියවල ඇතැම් අරූපාවචර භූමියවල මේ කාමාවචර සිත්වලින් ඇතැම් පහළ වෙනවා. අකුසල පැත්තේ කුසල පැත්තේ පහළ වෙනවා. එතකොට අපි ඒවා පිළිබඳව ඉදිරියේ කතා කරමු. එතකොට මේකේදී පොතක් ජන කියවහම අර කියපු පොතක් ජන කියලා කියන්නේ මාර්ගඵල නොලබපු කෙලෙස් කිසිම ප්‍රමීණ කරලා නැති අය. එතකොට අපොසල් 12ම පහළ වෙන්න පුළුවන්. හසි දුක්ඛාදී හැර ඉතිරි අහේතුක දුක්ඛාතම පහළ වෙනවා පොතක් ජන සියලු දෙනාටම. මහා පොසල් 8ම පහළ වෙන්න පුළුවන්. එතකොට මේ මතක තියාගන්න මේ මහා පොසල් 8 කියන කොට ඒ අවස්ථාවල ගත යුතු පොතේ තමයි නම් කරලා තියෙන්නේ. දැන් මහා පොසල් 8 අපි කියමුකෝ මේ දුගතියේ නායක තිරසංගත අපායේ නායක ඒ වගේම නිරේ නායක මේ වගේ වෙනස් කම් වෙනවා. පොසල් 15 අපි මොහාජේ උපපත්යක් නිරේ එහෙම නැත්නම් පිරිසන් ලෝකේ ප්‍රේත ලෝකෝ මේ වගේ කුසල් 15 වෙන පුළුවන් දැයි නෑ. එහෙම 15 නොවුනා නම් අවදාවත් මේ සත්‍යෝ සුගතියේට පැමිණෙන්නේ නෑ. නමුත් මේ ඥාන සම්පූර්ණ කුසල් 15 වෙනවා කියන එක නම් ඉතාම දුර්ලභයි. මොකද අනේතික භාවයේ හා හිතන්න කරන්න තමන්ට කල්පනා කරලා කටයුතු කරන්න දැන් ඒ නිසා. නමුත් ඉති කලාතුරකින් පහළ වෙන්න පුළුවන්. ඊට පස්සේ මහා විපාක 8ම පහළ වෙන්න පුළුවන්. හැබැයි මේ මහා විපාක කොළෙක සතර අපායේ කිසිදු සත්වයකට මේ මහා විපාක 8 පහළ වෙන්නේ නැහැ. කාම ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ ඉන්න සත්වයන් තමයි පහළ වෙන්නේ. නමුත් පොදුවේ අපි කතා කරනවා මේ විපාක සිත් කියලා කතා කරනකොට පුතග්ජනයන් කියලා මේ විපාක සිත් 8ම පහළ වෙන්න පුළුවන්. නමුත් මේ අපි භෝවි වශයෙන් කියනවා සතර ආපාය, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝක කියලා මෙන්න මෙහෙම බෙදනකොට මේ පුතග්ජන සත්වයෝම මේ විදිහට දෙකකින් ඒවක වෙනස්කම් වෙනවා. මේවා පිළිබඳව අපි පසු පාඩම් වලදී කතා කරා. මේ නිසා ඒ දිවිසත්වයට කවදාවත් ඒ පිළ පහළ වෙන්නේ නැහැ. දිවිසත් සත්වයට පහළ වෙන්නේ නැහැ. ඒ සත්වෙන්ට පහළ වෙන්නේ හැම වෙලාවෙම අහේතුක අකුසල විපාක සිත් තමයි බොහෝ තේ පහළ වෙන්නේ. එතකොට පොතක් ඥාන ඇයට මේ 54න් 45ක් මේ විදිහට පහළ වෙන්න පුළුවන්. පහළ නොවෙන්න පුළුවන් මොනවාද? අහේතුක සිත් වලින් හසි දුක්වාදය, ඊට පස්සේ අහේතුක අහේතුක නිවේ සමාරෙන්න සෝමන සිද්ධලි ප්‍රයාසි අට එන්න මේ පුත පහළ වෙන්න බැ. මේ සිද්ධියේ මොනවා හරි ගැටලුවක් තේරුම් නැති අය ඉන්නවා නම් කියන්න මේ කොටස අවසන් කරනවා දැනට කතා කරනවා. එතකොට මේ පිළිබඳව මේ අවසානයේ කාලයක් දෙනවා. පොතේ හරි මොනවාරි හාස්ටිට් එක හරි පොලේ හරි කමන්නේ ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් පොල කෑල්ල කියලා හරි මේක අවසානයේදී අපි කතා කරමු. දැනටත් මේ කියනවා කිසිම ගැටලුවක් නැහැ. මේ කාටයි තියෙනවා ඉදිරිපත් කරන්න. හොඳයි, දැන් අපි ඔය විදිහට කතා කරේ කාමාවචර සිත් පිළිබඳව 54. එතකොට මේ කාමාවචර සිත් කියන්නේ මොනවද කියලා අපි කතා කරා. කාම ලෝකයේ තුල බොහෝ තේම උපදින සිත් කාමාවචර සිත් කියලා කියනවා. ඒවා තමයි යටි අවීන්ද්‍රිය පටන් උඩින් පරණිච්චිත වසවාදී දිව්‍ය ලෝකයේ දක්වා මේ මේ තැන්වල හැතුලෙන උපදින සත්වයන්ට බොහෝ තේම උපදින සිත් කියන අර්ථයෙන් කාමාවචර සිත් කියලා කතා කරා. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ රූපාවචර සිත් පිළිබඳ. දැන් මේ කතා කරන පොතේ ප්‍රශ්නයක් ගැටලුවක් නැත්නම් ඒ පත්‍රිකාවේ කොටස් දෙකකින් විතර තව පොඩි මාතිකාවක් කියලා දෙන රූපාවචර සිත්. අනේ රූපාවචර සිත් තියෙන පොඩි පත්‍රිකාවක් නේද ඒ අපිට ගන්න. හරි හොඳයි දැන් අපි අලුත් පාඩමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙක් කතා කරපු නැති කොටසක් දැන් මේ දක්වා අපි කතා කරේ ඔබට ඇහිච්ච දෙයක් උගන්වපු දෙයක් පිළිබඳව සමාලෝචනයක් පෙළගැස්වීමක් තමයි කරන්නේ. දැන් කතා කරන සිත් කතා නොකරුවා වගේම මේ ජීවිතේ කවදාවත්ම අපිට ඉපදෙන්නේ නැති අපිට කිසිම අත්දැකීමක් නැති කොටසක් තමයි කතා කරන්නේ. ඉස්සල්ලා කතා කරපු දේවල් වල ක්‍රියාසිත හැරුණාම අනිත් සියලු දේ පිළිබඳව අපිට ඉපදিলা තියෙනවා මේ ජීවිතේ තුල. නමුත් දැන් කතා කරන්න තියෙන අපිට රූපාවචර සිත් පිළිබඳව අපි කියෝවා සිත් පිළිබඳව ඔක්කොම සිත් 89ක් අභිධර්මයේ දී උගන්වනවා සියලු සත්‍යයන්ට ලැබෙන සිත් සිත් 89ක්. ඒ සිත් 89 ආර්යයන් වහන්සේලා පෘථග්ජන ඇතුළු කොයි තැන ඉපදුණත් මේ සිත් 89 එකක් හෝ සිත් 89 තමයි විවිධාකාරයෙන් උපදින්නේ. තොලේ 89 කාමාවචර සිත් 54 කතා කරලා දැන් කතා කරන්න තියෙන රූපාවචර සිත් 15ක් වෙනවා, අරූපාවචර සිත් 12ක් වෙනවා, ලෝකෝත්තර සිත් 8ක් වෙනවා. තොල මේ සිත් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඒනම් අපි ගත්තාම ලෝකෝත්තර සිත් පැත්තකින් අපි තියලා රූපාවචර සිත් හා අරූපාවචර සිත් ගත්තොත් මේ දෙක පෘථග්ජනයිට උපදින සිත්. එතකොට ඒවා අපි උපද්දවා ගන්න තියෙනවා මේ ජීවිතේ නෙවෙයි අතීත සංසාර ගමනේදී අපි මේ හැම එකක්ම උපද්දවලා තියෙනවා. හැබැයි අර තියපු ලෝකෝත්තර සිත් නම් එකක්වත් කිසිම කලක අපිට ඉපදෙලා නැහැ. ඉපදුණා නම් අපි මේ වගේ මේ විදිහට මේ තැනේ ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ රූපාවචර සිත් අරූපාවචර සිත් ඔක්කොම කියන 27ක් රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි කියලා 27ක් මේ ඔක්කොටම කියන මහත්ගත සිත් කියලා. දැන් ඔබ අපි ඉස්සරවම කතා කරන්නේ රූපාවචර සිත්. ඒක පොතේ සටහනක් දාගෙන රූපාවචර සිත් කියලා පත්‍රිකාවක් ලැබිලා තියෙනවා. මේ පත්‍රිකාවට අමතරව ඔබට මේ රූපාවචර සිත් යටතේ මොන හරි කියවුනොත් ඒක ඔබ විශේෂ සටහනක් වශයෙන් දාගන්න. එතකොට ඔබ දන්නවා මේ රූපාවචර සිත් කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට හා විහාර උපදවාගත්තු අයට පහළ වෙන සිත්. දැන් අපි මේ ධර්මයේ යන කොටකට ගන්නවා ගාඨීකාර බ්‍රහ්මයා, සාම්පති මහා බ්‍රහ්මයා ආදී වශයෙන් මේ බ්‍රහ්මයන් ගැන මේ ශාසනයේ කතා වෙනවා. එතකොට අන්නේ බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට ඒ වගේම මනුස්ස ලෝකයේ ඉන්න අයටත් මේ වගේ කුසල් සිත් කොටස පහළ වෙනවා. එතකොට රූපාවචර සිත් කියලා කියන්නේ යටින් බ්‍රහ්ම කාරිසජ්ජේ පටන් උඩින් නව සංඥා නා සංඥායතන කියන බ්‍රහ්ම ලෝකයේ දක්වා එහි උපදින හැසිරෙන සත්වයන්ට බොහෝ සෙයින් පහළ වන සිත් තමයි මේ මහත්ගත සිත් හේවත් රූපාවචර සිත් කියලා කියන සමාවෙන්න මේ මට කියවුණා මේ රූපාවචර සිත් කියලා කියන්නේ යටින් බ්‍රහ්ම පාරිසජ්ජේ පටන් නව සංඥාන සංඥායතන කියලා. රූපාවචර සිත් කියන්නේ නව සංඥාන සංඥායතන අරූප සිත් අකනිතා බ්‍රහ්ම ලෝකේ දක්වා. එතකොට බ්‍රහ්ම ලෝක ඔක්කොම තියෙනවා 16 නේද? බ්‍රහ්ම ලෝක 16 සිත් උපදින ලෝක තියෙන්නේ 15යි. අසඤ්ඤ තලයේ කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒකේ සිත් උපදින්නේ නැහැ. ඊට ඊළඟ බ්‍රහ්මලෝක පහළවීම උපදිනවා. බ්‍රහ්ම භාරි සත්‍ය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියන ප්‍රථම ඥාන බ්‍රහ්මලෝක තුනක් තියෙනවා. පරිත්තාපය, අප්‍රමාණාපය, ආවස්සර කියලා ද්විතිය අධ්‍යාන. පරිත්ත සුභ, අප්‍රමාණ සුභ, සුභ කින්නක කියලා තතිය අධ්‍යාන. එතකොට අවිහෙ අතප්පය, සුදස්ස සුදස්සි, අකනිච්ඡාව, වේහප්පලේ අසඤ්ඤ සත්‍යය කියලා මේ විදිහට බ්‍රහ්ම ලෝක පිළිබඳව සඳහන් වෙනවා. ඒක ඔබට මම පසු ලියා ගන්න අවශ්‍ය නැහැ දෙන්නම්. එතකොට අපි මේ දැන් කතා කරන්නේ මේ බ්‍රහ්ම ලෝක පිළිබඳව නෙවෙයි. ඒ බ්‍රහ්ම ලෝකවල ඉන්න සත්වයන්ට උපදින සිත් පිළිබඳව රූපාවචර සිත්. එතකොට ඔබට අදහසක් ඇති කරගන්න කිව්වේ දැන් මේ අපි කතා කරන සිත් පහළ වෙන්නේ මොන වගේ අයද කියලා. කාම රාගය සම්පූර්ණයෙන්ම දුරු කරගො එහෙම නැත්නම් පංච නීවරණය සමමුලින්ම යටපත් කරගො උත්සාහවත් වෙලා ධ්‍යාන උපදවාගත්තු අයට හා ඒ ධ්‍යාන බලයෙන් අර කතා කරපු රූපාවචර බ්‍රහ්ම ලෝකවල පහළ වෙලා ඉන්න සත්වයන්ට උපදින සිත් තමයි මේ රූපාවචර සිත් කියලා කතා කරන්නේ. එතකොට දැන් අපි කතා කරන්නේ මේ සත්වයා පිළිබඳව නෙවෙයි, මේ සිත පිළිබඳව තමයි කතා කරන්නේ. මේ රූපාවචර සිත් කියන්නේ මොනවද? ඒවා බෙදෙනවා කුසල් සිත් වශයෙන්, විපාක සිත් වශයෙන්, ක්‍රියා සිත් වශයෙන් බෙදෙනවා. ඒක මේ පින්වතුන්ගේ පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා. රූපාවචර කුසල් සිත් 5යි, රූපාවචර විපාක සිත් 5යි, රූපාවචර ක්‍රියා සිත් 5යි. එතකොට අපි මේ සම්සිද්ධියක් වශයෙන් කතා කරමු. රූපාවචර කුසල් සිත් කියන දේවල් මේ කාම ලෝකෙත් උපදවා ගන්න පුළුවන් කියන්නේ. රූප ලෝකෙත් උපදවා ගන්න පුළුවන්. හැබැයි සතර ආපායේ හෝ අරූප ලෝකවල මේ රූපාවචර කුසල් සිත් උපදින්නේ නැහැ. එතකොට විපාක සිත් කාම ලෝකේ කිසි කලක උපදින්නේ නැහැ. ඒ වගේම අරූප ලෝකවල උපදින්නේ නැහැ විපාක සිත්. විපාක සිත් උපදිනවා නම් උපදින්නේ අර සඳහන් කරපු රූපාවචර බ්‍රහ්ම ලෝක පහළ වුණ විතරයි. විපාක සිත්තික උපදිනවා නම් උපදින. එතකොට රූපාවචර ක්‍රියාසිත් කියලා කියන්නේ ඒ රූපාවචර ක්‍රියාසිත් කාම ලෝකෙත් උපදින්න පුළුවන්. රූප ලෝකේ උපදින්න පුළුවන්. හැබැයි අරූප ලෝකේ උපදින්නේ නැහැ. ඒ වගේම කාම ලෝකේ සතර පායෙ උපදින්නේ නැහැ. එතකොට කාම ලෝකේ කියනකොට අපි දැනගන්න ඕනේ කාම ලෝකයේ ත්‍රි හේතුක ප්‍රතිසම්පලාපී පුද්ගලයාට පමණයි මේ කුසල් සිත් උපදින්නේ. ක්‍රියා සිත් නම් කාම ලෝකේ රහතන් වහන්සේලාට පමණයි උපදින්නේ. මම මේ සිත් පිළිබඳව සාමාන්‍ය සංක්ෂිප්තයක් කිව්වේ අරූපාවචර ලෝකවල මේවා උපදින්නේ නැත්තේ. අරූපාවචර සිත් කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන සිත් වලට වඩා ප්‍රබල මේවත් දුස්සයිතයි මේවත් ඊනයි කියලා කල්පනා කරලා ඒවා උපදවාගෙන ඒවට තියෙන ආසාව අත්හැරලා උත්සාහවත් වෙලා ඊට වඩා උසස් ගණේ උපදවාගත්තු සිත් එක තමයි අරූපාවචර සිත් කියන්නේ. එහෙම අය කවදාවත් නැවත මේ ඊනයි කියලා කියපු අත්‍යරල දාපු සිත් උපදවන්නේ නැහැ. ඒක තේරුමක්. ඒ නිසා ඒ ලෝකවල අරූපාවචර ලෝකවල රූපාවචර සිත් උපදින්න බෑ. මොකද එකක් තමයි අරූපාවචර සිත් වල රූපේ කියන එක සහ මුලින්ම නැතුවයි උපදින්නේ. අරූපේ කියන්නේ මොකක්ද ඒ නිසා. දැන් මේවා එකමයි කතා කරනවා මේ අරූපයවචර සියුම් රූපයක් තියෙනවා කියලා. ඒක තනිකරම නිත්‍ය ආදෘෂ්ටියක්. අරූපී කියන්නේම රූප නැහැ කියන එක. එතකොට ඒ නිසා මේ රූපාවචර සිත් කියලා කියන්නේ රූපයක් පදනම් කරගෙන උපදවාගත්තු සිත්. එතකොට කාමාවචර රූපාවචර කියන මේ දෙකේ වෙනස තමයි කාමය කියලා කියන්නේ අපි මුලින් කතා කරපු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංච කාමයන් කියලා කියනවා. මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවට දැඩිව ඇලුම් කරමින් ආසා කරමින් මේවට ඇලිලා ගැලිලා පහළ වෙන සිත් තමයි කාමාවචර සිත් කියලා කියන්නේ. එතකොට ඒවත් රූප ධර්ම තමයි. නමුත් ඒවට කාමය කියලා කියන්නේ දැඩිව ඒවට බැඳිලා ඇලිලා මොසපත් වෙලා වගේ ඒ වගේ වසඟ වෙලා ඉන්නවා. ඒවත් හීනයි. නමුත් මේ රූපාවචර සිත් කියන්නේ ඒ කාමය සහ මුලින්ම විස්කම්බන වශයෙන් යනපත් කරලා ඒ වගේ කියන ආදීනව දැකලා මේ වගේ ආදීනව නිස්සාර භාවයේ දැකලා ඒවට තියෙන ලෝභය ආසාව අත්හැරලා උපදවා ගන්න සි. නමුත් මේවා උපදවා ගන්න රූපයක් හදනම් කර ගන්නවා. හැබැයි ඒ රූපේ කාම මට්ටමේ රූපයක් නෙමෙයි. එතකොට රූප හැටියට මේවා සඳහා උපදින්නේ රූපාවචර ධ්‍යාන උපදවා ගන්න සිත් අපි කියන කසින පිළිබඳව මේ පිළිබඳව ආලයිටි පඩවි කසිනේ ආපෝ කසිනේ තේජෝ කසින වායෝ කසින කියලා ඒ වගේම කසින 10ක් පිළිබඳව කතා කරනවා. ඉතින් මේවා රූප ධර්ම. ඒවා අනුමුල වෙලා හැබැයි ඒවා රූප ධර්ම වුණාට ඒකේ පඤ්ඤාක්තිය තමයි ආරම්භ කරලා තියෙන්නේ. දැන් ආනාපාන සතිය කියොත් ආස්වාස ප්‍රාස්වාසයෙන් නැමති රූපේ පඤ්ඤාක්තිය ආරම්භ කරලා තමයි උපදවන්නේ. නමුත් රූපයක් කියන්නේ පදනම් වෙලා තියෙනවා. ඒ විදිහට දැන් ඒ සිත්වල රූප වශයෙන් පහළ වෙන්න පුළුවන් මොනවද? ඇහැ පහළ වෙන්න පුළුවන් ආයතන වශයෙන්, කන පහළ වෙන්න පුළුවන්. ඒවට ගෝචර වන රූප වශයෙන් ඇහැට රූපය, වර්ණ රූපය කියන එක අරමුණු කරගෙන චක්කු විඥානය උපදින්න පුළුවන්. ශබ්දය අරමුණු කරගෙන සෝත විඥානය උපදින්න පුළුවන්. නමුත් ඒ තැන්වල ගමන එහෙම නැත්නම් ගන්ධය, රස, ඒ වගේම රසය කාය ස්පර්ශයේ කියන කාය විඥානය ඇසුරු කරගෙන ඒ ලෝකවල සිත් පහළ වෙන්නේ නැහැ. ඒවා කියන්නේ කාමය සඳහාම පමණයි. රස විඳ ගැනීම ලෝභයෙන්ම තමයි ඒවා ගන්නෙ. දැන් අපිට උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් රූපාවචරවල තැන්වලට ගියත් බුදුරජාණන් වහන්සේලා දකින්න බණ අහන්න මේ රූපය ශබ්දය උපකාර කරගන්නවා. ඒ නිසා මේ රූප ශබ්ද කියන මේ ධර්ම කාමයන්ට විතරක් නෙවෙයි මාර්ගඵල ලබන්න උස ගුණයන් කරායන්ට උපකාර වෙනවා. ඒ නිසා මේවා කාම ධර්ම හැටියටම පෙන්වන්නේ නැහැ. දැන් පංච කාමයේ කියලා රූප ශබ්ද කියලා දාලා තිබුණා. ඒවා ඒකාන්ත කාමාරමු නෙවෙයි. හැබැයි ගන්ධය, රසය, පොට්ටබ්බේ කයට දැනෙන පහස කියලා කියන මේ පොට්ටබ්බේ පඨවි තේජෝ වායෝ මේවා ඒකාන්තේ කාමාරමු. කාමයේ සඳහාම පමණයි දැන් හැමති භවයේ රස විඳ ගැනීම ආදී වශයෙන් උපදින සිත්නම් ලෝභයේ පදනම් වෙනවා. එතකොට මේ රූපාවචර සිත් මේවට තව නමක් කියනවා ධ්‍යාන සිත් කියලා, මහත්ගත සිත් කියලා මේවට නම් කරනවා. රූපාවචර සිත් වරහන් ඇතුලේ ඕනම් දාගන්න, මහත්ගත සිත් ධ්‍යාන සිත් කියලා වරහන් ඇතුලේ එතනින් දාගන්න. මහත්ගත කියන නම ඉදිරි පාඩම් වලදී අපිට කතා කරනවා ලැබෙනවා. ඒ නිසා මේ වචනේ මේ මහත්ගත සිත් කියලා සඳහන් කරන්නේ රූපාවචර අරූපාවචර සිත් වල. එතකොට මේ රූපාවචර සිත් පහ පිළිබඳව මුලින්ම අපි කතා කරමු. පළවෙනිව තියෙන රූපාවචර කුසල් සිත් පහ. ඒක අපි හැමෝම ඒ සිත් පහ පිළිබඳව කියමු. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත පඨමධ්‍යාන කුසල් සිත්. විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ද්විතීයධ්‍යාන කුසල් සිත්. ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත තතියධ්‍යාන කුසල් සිත්. සුඛ, ඒකාග්‍රතා සහිත චතුර්ථධ්‍යාන කුසල් සිත්. උපේක්ෂා ඒකාග්‍රතා සහිත පංචමධ්‍යාන කුසල් සිත් කියලා ධ්‍යානයන්ගේ ભેදය අනුව මේ සිත් මේ කුසල් සිත් ටික බෙදලා තියෙනවා. එතකොට මේකේ තව ටිකක් මේ සිත පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා කතා කරන්න තියෙනවා. මේ රූපාවචර සිත් ධ්‍යාන සිත් කියලා කියන්නේ ධ්‍යාන කියලා කියනවා. පච්චනීක ධම්මේ ජාපෙන්ති ඉති ධ්‍යානාන් කියලා. විරුද්ධ ධර්මයන් දවන, හවලා, විනාශ කරලා දාන අර්ථයෙන් ධ්‍යාන කියලා කියනවා. ඒ වගේම ආරම්භන උපනිධාන කියලා කියනවා මේවට. මේ ධ්‍යාන සිත් කරනවා. ඒ කියන්නේ අරමුණට බැස ගන්න, අරමුණට යොමු වෙන අර්ථයෙන් මේවට ධ්‍යාන කියලා කියනවා. ඒකට ආරම්භන උපනිධාන කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ ධ්‍යාන සිත් වලින් අරමුණක් ගන්න, දැන් අපි වගේ එහාට මෙහාට වැනි වැනි නෙවෙයි. මේවා ඒ අරමුණ බදා ගන්නාසේ ඒවා සම්පූර්ණයෙන්ම මුළු හිතින්ම සලකාගෙන මේ අරමුණට කිලා බැසී වශයෙන්ම මේ අරමුණ ගන්නවා. ඒ ධ්‍යානයේ බලයේ, ඒ ධ්‍යාන සිතේ ස්වභාවය. එතකොට මේ සිත් චංචල වෙච්චි එහාට මෙහාට දොවන දුර්වල නෙවෙයි. මේ සිත් ත්‍රි හේතුකයි. මේ සිත් සියල්ලම ත්‍රි හේතුකයි. මේවා ත්‍රි හේතුක නැහැ. ඥාන සංපයුක්තයි මේ සියලු සිත්. මොකද උසස් අදහස් තියෙන, උසස් ගුණයකට කැමති අය තමයි මේ සිත් පහළ වෙන්නේ. ඒ වගේම මේ සිත් පහළ වෙන්න නම් විපාකාවරණ, කම්මාවරණ, ක්ලේශාවරණ කියන මෙන්න මේ ආවරණයන් නිදිලා ඉන්නවා. විපාකාවරණය කියලා කියන්නේ දැන් සමහර අය මිනිස්සු වශයෙන් ඉපදුනාට ඥානිය නැතුව උපදින්න පුළුවන්. ත්‍රි හේතුක උප්පත්ති. එතකොට මේ විපාකේ අනු ත්‍රි හේතුකයි. දැන් සාමාන්‍ය ජාති උපදින්ම අන්ධ වෙලා, උපදින්ම පිහිරි වෙලා, අංග විකල වෙලා, කෙලතොළු වෙලා, මේ විදිහට තාම දිලිදුව උපදින අය ඉන්නවනේ. මේ අය මේ බොහෝසේ ත්‍රි හේතුකව උපදින අය. එතකොට මේ විපාක ආවරණය බැඳිලා එයාට ඥාණිය නැහැ. එයාට ඒ නිසා එයාට කවදාවත් බුදුරජාණන් වහන්සේගේ සමීපයේ සෙවණැල්ල පිටුපසින් හිටියත් එයාට කවදාවත් මේ ධ්‍යාන සිද්ධවවා ගන්න බැහැ. ඒ නිසා විපාක ආවරණයෙන් අයින් වෙලා මිනිස්සෝ වශයෙන් හෝ දෙවියෝ වශයෙන් හරි ඉපදিলা කියන තේරු ඥාන සම්පයුක්ත උපත ලබා දෙන අයට විතරයි මේවා උපදින්. ඉතින් අන්න ඒ නිසා මේ මාර්ගඵල ලබන්නත්, මේ ධ්‍යාන උසස් සැපයකින් යුක්ත මේ සිත් උපදවා ගන්නත් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය අත්‍යවශ්‍යයි. ඒකට අපි කියනවා ජාති ප්‍රඥාව කියලා. ජා උපදින්ම ප්‍රඥාවෙන් අයට තමයි උපදින්නේ මේ සිත්. එතකොට මේවා අපිට සාමාන්‍ය මිනිස්සෙක් දිහා බලලා හොයාගන්න බෑ. මිනිස්සු අතර ඉන්නවනේ සාමාන්‍ය වෙනසක් වෙච්චි. ඒ කියන්නේ උපදීම අන්ත, බිහිරි, අංග විකල වෙච්චි. අන්න එහෙම කෙනෙක්ගෙන් අපිට සලකන්න පුළුවන් මෙයාගේ මේ දෙහේතුක උප්පත්තිය. නමුත් ඇතැම් අය ඉන්නවා බාහිරින් බැලුවහම නම් මෙයාලට ඉතින් මාර්ගඵල ලබන්න ධර්මයක් තේරෙන්නේ නැහැ වගේ. නමුත් මෙයාලා ඇතුළත තියෙන්න පුළුවන් මෙයාලට සසර හුරු පුරුදු ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන බව තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සෝපාද, ඊට පස්සේ චූලපන්තක මහරහතන් වහන්සේ වගේ උන්වහන්සේලා ගත්තාම බාහිරින් බැලුවම හොයන්න බෑ. ඉතාම තිළුදු ඇඟවල ඉපදුලා තියෙන්නේ. මෙයාලට මේ මාර්ගඵල ලබන්න හේතු සම්පත් තියෙනවා කියලා බාහිරින් හොයන්න බෑ. නමුත් ඇතුළත පිටිපස්ස. ඒ නිසා අපි ප්‍රමාණ කරන්න සුදුසු නෑ නිකන් අපේ දැනුම් මට්ටමින් නිකන් සාමාන්‍ය බාහිර මේ විදිහට බලන්න. එතකොට විපාක ආවරණය කියන්නේ අන්න ඒකතර, කියන්නේ අර වගේ ත්‍රි හේතුක උප්පත්තියක් නැතුව ත්‍රි හේතුක ඉපදිලා තියෙනවා විපාක ආවරණ ආවරණය. ඊට පස්සේ කම්මාවරණ කියන්නේ මොනවද? කම්මාවරණ කියලා කියන්නේ ආනන්තරිය පාප කර්ම කරලා තියෙන අය. සමහර විට අපි මේ ජීවිතේ සෝවාන් වෙන්න හේතු සම්පත් තියෙන පුළුවන්. අජාසත් රජුරෝ වගේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අජාසත් රජුරෝ පියා ඝාතනය කරලා හිටියේ නැත්තම් මේ ආසනේ මේ වාඩි වෙලා ඉන්නකොටම සෝවාන් ඵලයට පත් වෙනවා. නමුත් කම්මාවරණයෙන් බැඳිලා පියා පීතෘ ඝාතනය කරලා ආනන්තරයේ පාප කර්ම කරගෙන යනවා. ඒ නිසා අන්නේ කියන ආනන්තරයේ පාප කර්ම පහ අම්මා මව පියා ඝාතනය කිරීම සංඝ ભેදය රහතන් බැරීම බුදුරජාණන් වහන්සේගේ ඇඟේ දේශල වීම කියන මේවා කරලා තියෙනවා නම් කිසිම කලක මේ සිත් උපදවන්න බෑ. ඊට පස්සේ ක්ලේශාවරණ. ක්ලේශාවරණ කියන්නේ ඇත්තමයි දික් දෘෂ්ටි වලට වැටලා ඉන්නවා. ඒකෙන් බුද්ධ සමාදන් වෙනවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබුණේ දැන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අය එයාලගේ දෘෂ්ටි අරගෙන හිටියි. ඒකේ අන්තවාදී දෘෂ්ටි අරගෙන හිටියා. ඉතින් මේ මෙව දෘෂ්ටි වලින් බැඳලා ඉන්නවා. එහෙම ගන්න බැහැ. සමහර අය ඉන්නවානේ මාර්ගඵල නොලබා මම සෝවාන් රහත් වෙලා කියලා වරදවා අරගෙන දෘෂ්ටි වලින් බැඳලා. දැන් මෙයාට කවදාවත් මාර්ගඵලයක් ලබන්න බැහැ. ඒ වගේම මේ ධර්මයේ අධර්මයේ ධර්මයයි හැටියට දේශනා කරන අයට අහු වෙලා ඒවට රැවටිලා ඒවා ඔස්සේ ගිහිල්ලා ඒවා දැඩි කොට අරගෙන මේ විදිහට දෘෂ්ටිගතවය ඇති. එතකොට මේ වැරදි දේවල් දැඩිව අරගෙන ඉන්න අයටත් මේ මාර්ගඵල ලබන්න බැ. විශේෂයෙන් දැන් නියත මිත්‍යා දෘෂ්ටියා ඉන්නවනේ නේද? මොනවද කුසල් අකුසල් වල විපාක නැතිද ලෝක දෙන්නේ මෙහෙ. මනුෂ්‍ය ලෝකත් මෙහෙ, අපායත් මෙහෙ කියලා ඔන්න ඔහොම සලකනවා. මේවත් ඔක්කොම දෘෂ්ටි. එතකොට ඒ විදිහට අපි අර මුලින් කතා කරපු අර නියත මිත්‍යා දෘෂ්ටියේ තියෙන අන්නේ දෘෂ්ටි වලින් වගේ බැඳිච්චි ක්ලේශාවරණයට යටත් වෙලා ඉන්න අයලා මේවා උපදවා ගන්න බැහැ. ඒ නිසා ඇත්තටම මේ සිත් ඉතාමත් සැපසහගත ප්‍රණීත මාර්ගඵල ලබන්න ඉතාමත් පහසු සිත් සුවසේ මාර්ගඵල ලබන්න පුළුවන්. මේ බ්‍රහ්මචර්යාව කියනක නිවන් මාර්ගයේ සුවසේම ලබා ගන්න පුළුවන් සිත් කොටසක් තමයි. මොකද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ ධර්මය හොඳට ග්‍රහණය වෙනවා, අවබෝධ කරගන්න පුළුවන්. මොකද මේ සිත් අර වගේ එහාට මෙහාට දුවන රාගයෙන් දේසේ කලවක් නැති සිත් නෙවෙයි. ඒකාම පිරිසිදු සිත්. ඒ නිසා මේව උපදවා ගන්න බෑ යම් සිත්කදී කාම ආශාව කියන එක තියෙනවා. මේක අපි පොදුවේ කතා කරොත් මේ පංච නීවරණ කියලා කොටසක් තියෙනවා නේද? තමාදේව කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙන්න උද්දච්ච කුච්ච විචාගේ මොන්තුයි නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරලා දාන. නිවන විතරක් නෙවෙයි සියලු කුසලය විනාශ කරලා දුර්වල කරලා දාන්නේ නීවරණ කියන එක. මනස දුර්වල කරලා දාන, හිත දුර්වල කරනවා, දුබල කරනවා මේ නීවරණ චිත්තය. හැබැයි මේවා අපි තුන අප්‍රහීනව නිරන්තරයෙන් මේවා උපදින. කාමච්ඡන්දේ කියලා කියන අන්නර අපි කතා කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේවට තියෙන ඇලීම, බැඳීම, ආශාව තමයි කාම ආශාව, කාමච්ඡන්දේ කියලා කියන්නේ. එතකොට ඒවට ඇලීලා ගැලීලා ඒවා ප්‍රාර්ථනා කරන, ඒවා හොයන උත්සුක වෙච්ච අයට කවදාවත් මේක ලබා ගන්න බැහැ. හැබැයි මේවා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා මේ නිපේක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ කාමය කියලා කියන්නේ බාහිර එකක් නෙවෙයි. දැන් කාමයට හිත දේවල් තියෙනවා. මොනවද ඒවා? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා. මේවට මොනවද කියන්නේ? පංචකාම ගුණ කියලා කියනවා. ඒවා කාමය නෙවෙයි. නමුත් අපේ මෝඩකමන හිතෙනවා ඒ රූපයෙන් සැපේනවා, ශබ්දයෙන් සැපේනවා, ගන්ධයෙන් සැපේනවා, රසයෙන් සැපේනවා. ඒක අපේ අවිද්‍යාව. නමුත් රූපයෙන් කවදාවත් සැපය ආවේ නැහැ, ශබ්දයෙන් ආවේ නැහැ. ඒ කාමය කියන එක ඇති වෙන්න නම් ඒ පංචකාමය තුල ඒ ඉෂ්ට වූ, කාන්ත වූ, ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ කියන මේ අරමුණු තියෙන්නත් ඕනේ. අපි තුන අයෝනිසෝ මනසිකාරයේ තියෙන්නත් ඕනේ. මෙන්න මේ දෙකම එකතු වුණාම තමයි අපි තුන මේ කාම ආශාව කියන එක ඇති වෙන්නේ. දැන් ප්‍රියමනාප වූ රූපයක් පරිහරණය කරපු, භුක්ති විඳපු, අපි දැකපු ඵලයට කාමරාගය මේ කාමච්ඡන්ද නීවරණය ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද කාමච්ඡන්දය උපදින්නේ? මානෙදී කාමච්ඡන්දය ඉබේ හටගන්නේ නැහැ. අනාහාරව උපදින්නේ නැහැ. ආහාර සත සහිතවයි උපදින්නේ. මොකක්ද ආහාරය? සුභ නිමිත්ත හා අයෝනිසෝ මනසිකාරය. මානෙදී සුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් ගන්න කෙනාට නෝපන් කාමච්ඡන්දය උපදිනවා. උපන් කාමච්ඡන්දය වැඩෙනවා විපුල භාවයෙන්. ඒ විදිහට ව්‍යාපාදයේ කියන එකට පටිගනිමින් ගැටීමට හේතු වෙන අකමැති අරමුණු තියෙනවා. මෙන්න මේ අරමුණ ඒකේ අපිට යෙදෙන ව්‍යාපාදේ අයෝසු මනසිකාරය. ඒ නිසා තමයි තරහ උපදින්නේ. මොකද හොඳට මතක තියාගන්න මේවා අපේ ජීවිතයට සම්බන්ධ දේවල්. දැන් කෙනෙක් බැනපු වලියට අපිට තරහ යන්නේ නැහැ. අපි හිතන්නේ අහවලා වැරද්ද කරපු නිසා බැන්න නිසායි තරහ වෙන්නේ. නමුත් ඇත්තටම ඒ නිසා නෙවෙයි තරහාවේ. ඒ අරමුණ අපි අයෝනිසෝ මනසිකාරේ වැරදිවට ගත්ත නිසා. මට බනිනවා, මට දොස් කියනවා කියලා අපි ඒක අවිද්‍යාවේ පුද්ගල භාවයේ ඒ ද්වේෂය ඇති වෙන විදිහට හිතනවා. දැන් කෙනෙක් දැන් එහෙම බයිනකොට එයා හිතුවොත් එහා මට මෙහා මේ මට වැරදි නිසා අවවාදයක් දෙන්නේ. දැන් මේ විදිහට මේ පරුස වචනේ මොනක්ද මෙයා මේ දැන් මගේ වැරද්දක් පෙන්නුවේ කියලා එහෙම හිතුවොත් යාර තරහින් නෑ. හැබැයි ඒ වචන ටිකම අහගෙන ඉන්න තව දෙනෙකුට තරහයි. අන්න ඒ නිසා මතක තියාගන්න මූලික කාරණේ අවිද්‍යාවයි. අයෝනිසෝ මනසිකාරය මේකටම කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙනාට අර වගේ රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු ගැටෙනකොට එයා තුළ මෙන්න මේ අකුසල බලගතු අකුසල සිත් මේ පංච නීවරණයේ මතක තියාගන්න මේ නීවරණ පහ කතා කරන්නේ මම මේ විදිහට මේක අපේ මේ නිවන් මඟට විශේෂයෙන් අන්තරාකාරී කරගන්න. ඒ විතරක් නෙවෙයි නිවන් මඟට විතරක් නෙවෙයි අපි දානීය සීලය ආදී අකුසලයක් කරන්න කියලා මේ නීවරණ නිසා ඒ කුසලයේ හරියට කරගත්ත බැරි. සමහර අය කුසලයේ පිළිබඳව සැක කරනවා. දෙන්න දිහා ඒ ප්‍රතිග්‍රාහකයන් ඒ ස්වාමීන් වහන්සේලා පිළිබඳව සැක කරනවා. විචිකිච්ඡා කරනවා. ඉතින් මේ නිසා ඇතැම් විදිහට දෙන්නේ ඒ දෙලදී ලෝභය තියාගෙන එහෙම නැත්නම් මොනවාරි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඇතුව තමයි. දැන් මේ මොකද්ද? අත්හැරිය. නමුත් අත්හැරිය අපේක්ෂාවකින් උන්වහන්සේ මට අපේ බණට මාසුකෝලයේ අපේ දුකේ කරදරේ අපට උපකාර කරයි අපේ කටයුතු වලට උදව් කරයි කියන අපේ සාරින් ගන්නවා. දැන් මෙතනක් තියෙනවද කාමච්ඡන්දය නේද? දැන් එහෙනම් ඒ කුසල්සිත උසස් කුසල්සිතක් නෙවෙයි දුර්වල කරපු කුසල්සිත. ඒ නිසා දුර්වල වෙච්ච කුසල්සිත. අන්න ඒ නිසා මතක තියාගන්න මේ නීවරණ ධර්මයන් නිවන විතරක් නෙවෙයි ආවරණය කරන්නේ. සුගතියම ආවරණය කරලා ඒ වගේම මෙලව සැනසෙල්ලක් ලබන්න පුළුවන් බවත් ආවරණය කරලා දානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කෙනෙක් මේ නීවරණ ධර්මයන් පෝෂණය කරනවා මේ නීවරණ ධර්මයන් තුළ බැසගෙන ඉන්නවනම් කාම ඡන්දයෙන් ව්‍යාපාදයෙන් ඒ කියන්නේ මේ රූප ශබ්ද එන දේවල් දරවල් යානවා නීත කඩක් පස්සේම ඇලිලා ගෙලිලා වාසය කරන කාමච්ඡන්දේ බැසගෙන ඉන්නේ. ඒවා හොයන්න යනකොට පරිේශණය කරනකොට ගැටෙනවනම් අමනාප වෙනවනම් අකමැතිකම් ඇති වෙනවනම් දෝමනස්සේ ඇති වෙනවනම් ව්‍යාපාදය ගිලගෙන ඉන්නේ. නීවරණයන්ගෙන් වැළඳ තියෙනවා. ඒ වගේම තීන විද්‍යේ කම්පැලිකම බණක් අහන්න කියනම භාවනාවක් කරන්න කිව්වොත් සීලයක් ගන්න කිව්වොත් මොනවාරි කුසලයක් කරන්න පුළුවන් කිව්වොත් අපි කියමු ගෙදරට උන මල් පහ පූජා කරන එක පිරිතක් කියන එක දැන් මේකට හිත දෙන්නේ නැහැ. අන්න මිද්දේ කියලා කියන්නේ මේ තීන මිද්දේ කියලා කියන්නේ අකුසලයන්ට බැරි බව. එතකොට මේ වගේ සමහර අය කවද බැහැලා ඉන්නේ. ඒ වගේම නිතර විසිරුණු මනසකින් ඉන්නේ හාට මෙහාට දුවදුව කලබලකාරී මනසකින් උද්දච්ච කුක්කුච්ච. උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන්ක. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවීම. මොනවටද පසුතැවීම? අපි කරපු දේවල් ගැන පසුතැවෙනවා. එහෙම නැත්නම් කරන්න බැරි වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා. ඉතින් ඒ නිසා හොඳ දෙයක් පිළිබඳව වුණත් අනේ මට මේක කරන්න බැරි වුණා නම් කියලා පසුතැවෙනවා නම් මතක තියාගන්න ඒක නීවරණයක්. ඒක අකුසලයක්. නරක දෙයක් පිළිබඳව වුණත් පසුතැවෙන්න අකුසලයක්. ඒ අකුසලය තව තවත් බැරි වෙන්න හේතු වෙනවා. සමහර විට අපි වැරදි කරලා ඒව පිළිබඳව සමහර අය මුළු ජීවිතේම පසුතැවෙනවා. ඉතින් බලන්න මේක දන්නේ නැහැ ධර්මයේ නොදන්න අය තමන්ට නැවත නැවත කරගන්න විශාල හානියක් වුණා. ඒක බොහෝ අයට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අකුසලයක් තමන් අතින් වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කොහොමද අකුසලයේ අකුසලයේ බව දැනගන්නේ ඉස්සරෝ සිහිය පිටවකට නැවත මේ දේ මං කරන්නේ නැහැ කියලා අනිස්ථාන කරගන්න එච්චරයි. කර අකුසලයේ ගැන නැවත නැවත පසුතැවිලි වෙලි හෝ හිතන්ද ගියොත් ඒක ඔබට නිවරණයක් වෙනවා. ඔබේ සමහර විට මේ ජීවිතේ විපාක දීලා අවසන් වෙන්න තිබුණු බව සතර අපායෙන් නතර වෙන තැනට වැඩෙනවා. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. හැබැයි ඔබට අකුසලයේ හිතන්න පුළුවන් මේ විදිහට. කොහොමද? මේකෙන් කියන්නේ අකුසලය ගැන හිතන්න එපා කියලා කියන්නේ පසුතැවිලි වෙන ආකාරය. නමුත් අපිට පුළුවන් අකුසලයක් ගැන සිහි කරලා මං අතින් මේ වගේ වැරද්දක් කරනවා. නමුත් මේ කෝණය මගේ සිහිය නැතිවීම නිසා එදා මං සිහියෙන් හිටියානම් මේ විදිහට මේ ගැන හිතුවනම් මේක වෙන්නේ නැහැ. මේ උපද්දවපු සිත දැන් මට සිහි වෙනවා. සිහි වෙනකොට හිතන්න පුළුවන් දැන් මේ මම මේ ඉබද්දුවේ මේ සතර අපායේ උපදේ උපද්දවන තමගේ කුසලසිත විනාශ කරලා දාන සුගතිය වලකන කෙලෙස් හතුරෙත් මේක මේ ඉබද්දුවේ කියලා ඔබට අර අකුසලය අරමුණු කරලා හිතන්න පුළුවන්. දැන් ඒක මොකද්ද? මේක කුසලය. ඒකට කියනවා අකුසලයක් අරමුණු වෙලා කුසලයක් කෙනෙකුට උපදවා ගන්න පුළුවන්. තව කෙනෙකුට අකුසලයක් අරමුණු කරලා අකුසලයක් උපදවා ගන්න පුළුවන්. තව කෙනෙක් අකුසලයක් අරමුණු කරලා කුසලයකුත් අකුසලයක් නොවුණු අව්‍යාකෘතයක් හෙවත් ක්‍රියාසිතක් උපදවා ගන්න. රහතන් වහන්සේට දැන් ප්‍රහීන කෙලෙස් අරමුණු කරනවා කියලා තේරෙන්නේ නේද? එතකොට උන්වහන්සේට උපදිච්ච කෙලෙසයක් අරමුණු කරලා උන්වහන්සේට උපදින්නේ ප්‍රයාසිකක්. හැබැයි අපිට නුවණ තියෙනවා නම් පුළුවන් අකුසලයේ සිහි කරලා කුසලයක් උපදවා ගන්න. මතක තියාගන්න මේ කුසලයේ මූලික අවස්ථාව තමයි ඔබට ලෝභය එනකොට, ද්වේෂය එනකොට මන් තුල දැන් ද්වේෂයක් උපදවුණා කියලා දැනගත්තනම් අන්න ඒක කුසල් සිතක්. ඒ අකුසලයේ අරමුණු වෙලා ඔබට ඇති වෙනවා. ඒක කුසල. ඉතින් අන්න ඒ විදිහට ඔබ මතක තියාගන්න මේ අකුසලයේ ගැන මේ මම මේ විපිලිසර බව කියන එක උද්දච්ච කුච්චය ගැන කියන එක කතා කරනකොට මේක අපේ ජීවිතයට සම්බන්ධ නිසා කතා කරේ. ඉතින් ඒ නිසා අපි මේවා හොඳට දැනගෙන හිටිය යුතුයි. මේ පසුතැවිල්ල කියන එක හොඳ නෑ. ඒ වගේම මේ නොසන්සුන්කම කියන එක අපේ ජීවිතයට බොහෝ සෙයින් සමහර අයට බැඳිලා. සමහර අයට දරුවන් නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, එහෙම නැත්නම් සමහර අයගේ රැකියාවම නොසන්සුන් වෙන ආකාරයේ රැකියාව. ඉතින් මේවත් මේ අපේ පෙර කරපු අකුසලයෙන් අනුව ලැබෙන ඒවා. නමුත් මෙයාලට කවදාවත් හොඳ කුසල් සිතක් උපදවා ගන්න බෑ. සකසා කුසලයක් කරන්න බෑ. ඇයි? එහාට මෙහාට ඒ හිත දුවනවා. උදාහරණයක් වශයෙන් හරියට දියෙන් ගොඩ දැපුණු මාළුවෙක් වගේ එලි මහණේ තිබුණු පහන් දැල්ලක් වගේ. එලි මහණේ අඳුරේ පහන් දැල්ලක් පත්තු කරගෙන අපි ඔබ පොතක් කියවන්න ගියොත් කවදාවත් පොතක් කියවන්න ඇයි? දැල්ල සෙලවෙනවා. සෙලවෙන දැල්ලකින් අපිට අකුර පොතක් බලා ගන්න බෑ. ඒ වගේ මේ උද්දච්චය කියලා කියන්නේ, නොසන්සුන්කම කියලා කියන්නේ අරමුණු වල නොයේ අරමුණු වල දුවනවා. අපි හැමදාම මේක තමයි පුරුදු කරලා තියෙන්නේ. එහාට මෙහාට අරමුණු වල දුවනවා. අපි කවදාවත් පුරුදු කරලා නැහැ වැඩක් කරනකොට ඒ වැඩේට විතරක් හිත යොමු කරගෙන ඒක කරන්න. උදාහරණයක් වශයෙන් කියමු, අපි ඔබ ගමනක් යනවා කියලා, කඩේට යනවා, එහෙම නැත්නම් කොහේ හරි ගමනක් යනවා, බස් එකේ යනවා. දැන් බස් එකේ යනකොට ඔබ යන්නේම බොහෝ දේවල් අතීතයේ කරපු ගියපු දේවල් එහෙම නැත්නම් අනාගතයේ කරන්න තියෙන දේවල් මෙන්න මේක තමයි උත්පත්තිය මේ ස්වභාවය තියෙන තාක් කල්කට කවදාවත් කුසල් සිතක්වත් ධ්‍යාන සිතක්වත් උපදවා ගන්න බෑ මාර්ග ඵල නිවන් වලට අන්තරායකාරී නිවන ධර්මයි ඒ නිසා ඔබ මේ தත්වය මැඩගන්න අයින් කරගන්න මෙහෙසිය යුතුයි පුහුණු වෙ යුතුයි ඒක තමයි අපි සතිපට්ඨානයේ කියන කාරණාවෙන් ලැබෙන්නේ විශේෂයෙන් මතක තියාගන්න මේ සැනසිල්ල කියන එක ලබන්න නම් අපි චිත්ත ඒකාග්‍රතාවය කියන එක තියෙනවා අර කුළුහරෙක් වගේ වතුරෙක් වගේ තේ පොළ ලබු මාළුවෙක් වගේ අපේ හිත දෙහාට මෙහාට දඟලනවා නම් මේ හිතේ කවදාවත් සැනසිල්ල නැහැ හොඳට මතක තියාගන්න එතකොට ඊළඟට විචිකිච්ඡාව තෝරේ විචිකිච්ඡාව කියන එකද සැකය සැකය දෙආකාරයේ සැකයක් තියෙනවා නීවරණයක් වන සැකයකුත් තියෙනවා නීවරණයක් නොවන සැකයකුත් තියෙනවා දැන් අපි කියමුකෝ ඔබට දැන් මේ කියන දහම් කරුණක් පිළිබඳව සැකයි මේක හරිද වැරදිද දන්නේ නැහැ මේකත් නීවරණයක් නෙවෙයි මේක නීවරණයක් නෙවෙයි ඔබ මේ ඒක හරිද වැරදිද කියලා විමසීම වශයෙන් සැකයක් ඇති කරගන්න. නමුත් නීවරණයක් වන සැක හැටියට පෙන්වන්නේ බුද්ධ ආදී අටතැන් කෙරේ තියෙන සැක. බුදුන් කෙරේ මේ දේශනා කරපු ධර්මයේ කෙරේ සංඛ්‍යා කෙරේ සැක කරනවා. ඒ වගේම මේ පටිච්ච සමුප්පාදයේ කෙරේ සැක කරනවා. පූර්වාන්තයේ අපරාන්තයේ පිළිබඳව සැක කරනවා. මේ විදිහට මෙන්න මේ බුද්ධ ආදී අටතැන් කෙරෙහි තියෙන සැකය තමයි නීවරණයක් වෙන්නේ. මේ උදාහරණයක් අපේ ඔබට හිතෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව නම් අපිට සැක නැහැ කියලා. නමුත් ඇතැම් කාරණාවල අපි කියන බුදුරජාණන් වහන්සේට මේ විදිහට මේ දෙතිපා පුරුෂ ලක්ෂණ තිබුණා. මේ විදිහට ප්‍රාතිහාර්යය පෑවා. මේ විදිහ ධ්‍යාන ප්‍රාතිහාර්යය දැක්කුවා කියලා කියනකොට ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන් කියලා සැක කරන්න පුළුවන්. අපි කියමුකෝ දැන් උපදිනකොටම බුදුරජාණන් වහන්සේ නෙළුම්මල් පියුම් මත තමයි පියවර ලැබුවේ කියලා. කෙනෙක් හිතන්න පුළුවන් මේක වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න බෑ. අන්න දැන් මේ මොකද්ද? බුදුන් කියන්නේ සැක කරේ. ඒක අපිට සාමාන්‍ය මතු පිටින් හිතනත් අපිට ඒක උපදින්න පුළුවන් මේ විචිකිච්ඡාව නැති කෙලෙසින් කියනවා. නිසා ධර්මයේ කෙරේ අපි ඇතැන්නට සැක කරනවා. ඒක අපිට වෙන්න පුළුවන්. එතකොට සමහර අය දෙන්න පුළුවන් දිව්‍ය ලෝක කියලා දේවල් නැහැ, බ්‍රහ්ම ලෝක කියලා දේවල් නැහැ කියලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන සැක කරනවා. අන්න ඒ විදිහට මේ සැකයේ තියෙන ආකාරයෙන් මේ පංච නීවරණ ධර්මියෝම අපි විශේෂයෙන් මේවා අපි හිතවලින් අයින් කරගත යුතුයි. සැපලපත් සැනසිල්ලේ ඉන්න මේ නීවරණයන් තියෙන කෙනා කවදාවත් සැනසිල්ලක් ලබන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපි මේවා පිළිබඳව මේ නීවරණ දුරු කරගන්න නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණයන් අපි නිතර නිතර පුරුදු කරන්න ඕනේ. විශේෂයෙන් සතිපට්ඨානයේ කියන එක අපි නිතර පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ සිහියෙන් කටයුතු කරන්න. එදිනදා කටයුතු කරනකොට කෑම බීම කනකොට ඇඳුම් පැළඳුම් ගෙදර දොරේ රැකී රක්ෂා කරන සිහියෙන් කටයුතු කරන්න පුරුදු වෙනකොට මේ නීවරණ ටික ටික දිවිලයි. ඒක පිළිබඳව අපි වෙනම මාතෘකාවක් වශයෙන් කතා කරමු. දැන් මේක පිළිබඳව කතා කරේ. එතකොට මේ පසුබිම විශේෂයෙන් අත්‍යවශ්‍ය නිසා මම කතා කරේ. දැන් මේ විදිහට මේ නීවරණ ධර්මයන් සහ මුලින්ම දුරු කරපු අය තමයි මේ රූපාවචරස 15. එතකොට මේ රූපාවචර සිත්ත නම් කරලා තියෙන්නේ ධ්‍යාන අංගයන්ගේ වශයෙන්. ධ්‍යාන සිතක් කියලා කියන්නේ මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පටමච්ඡාන කුසල සිත කියලා නම් කරලා තියෙනවා. දැන් එතකොට මේකේ කියනවා විතක්කය කියලා ධර්මයක්. විචාරයේ කියන ධර්මයක් කියනවා. චෛතසික ධර්ම මේවා සිතු විදිය. එතකොට විචාරයේ ප්‍රීතිය කියලා චෛතසික ධර්මයක් තියෙනවා සිදු වෙනවා. ඒකට සුඛය කියලා සුඛය කියලා කියන්නේ මෙතන වේදනාව කියන එකයි. ප්‍රීතිය කියන්නේ වෙනම ධර්මයක්. සුඛය කියන්නේ වේදනාව. ඊට පස්සේ ඒකාග්‍රතාව කියලා චෛතසික ධර්මයක් තියෙනවා. එතකොට මේ විතක්කය කියලා චෛතසික ධර්මයක් තියෙනවා, විචාරය කියලා චෛතසික ධර්මයක් තියෙනවා, ප්‍රීතිය කියලා චෛතසික ධර්මයක් තියෙනවා. අපි ඒවා කතා කරේ නෑ තව. මේවා ඔබ බාරක් ගන්න එපා. සුඛය කියලා වේදනාව නැති චෛතසිකේ තියෙනවා. ඒකාග්‍රතාව කියලා අපි සමාධිය කියලා කතා කරන්නේ මෙන්න මේ ඒකාග්‍රතාව ඔබ කියන චෛතසික ධර්ම. මෙන්න මේ අංග වලින් සමන්විත වූ යම් පිටක් කියනවා නම් මේ අංග පහම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත යම් පිටක් තියෙනවා නම් ඒකට කියනවා ප්‍රථම ධ්‍යාන කුසල් සිතක. ප්‍රථම ධ්‍යාන කුසල් සිතක. දැන් මේක උපදවා ගත්තේ ඉබේ උපදුනේ නැහැ. මේක ඉපදුවේ කොහොමද? යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් හෝ අබුද්ධෝපාද කාලවලත් මේවා උපදිනවා. යම් කිසි කෙනෙක් කර්මස්ථානයක හිත පුහුණු කරනවා. ඒතකොට කර්මස්ථාන කියලා කිව්වේ අපිට හම්බෙන්න පුළුවන් බුදු ගුණ, මෛත්‍රිය ආදී මේ කර්මස්ථාන තියෙනවා. නමුත් ඒ වගේ ධ්‍යාන උපදින කර්මස්ථාන තියෙනවා. ඒවා තමයි ආනාපාන සතිය, ඒ වගේම අර කියපු පටිකූල මනසිකාරය, දස අසුබය, ඊට අමතරව කසින පිළිබඳව කසින 10ක් සඳහන් වෙනවා. ඒ කසින 10 ආදී ඒවා අපි ඉදිරියේදී කතා කරනවා. මෙන්න මේ වගේ අරමුණක් අරගෙන එතකොට අපි කියමුකෝ මේ අපිට තේරෙන සමීපම එකක් ගමුකෝ මෛත්‍රී භාවනාව කියන. අන්න මේ මෛත්‍රී භාවනාවල පුළුවන්කම තියෙනවා මේ ප්‍රථම ධ්‍යාන මේ කියන පළවෙනි සිත උපදවා ගන්න. එතකොට අපි මේ හිත උපදවා ගන්න නම් යම් කිසි කෙනෙකු මේ මෛත්‍රී භාවනාව අපි ආරම්භ කරලා දැන් එයා ගුරුවරයෙක් යටතේ ආචාර්යවරයෙක් යටතේ මේ මෛත්‍රී භාවනාව ඉගෙන ගන්නවා. මෛත්‍රී භාවනාව වඩන්නේ කොහොමද කියලා ඉගෙනගෙන එයා සීලෙක පිළිපදිනවා. සීලෙක පිළිපදලා ඒ කලබලකාරී සංසුන්කම නැති සංසුන් තැනකට ගිහිල්ලා අල්ප නිග්‍රෝස වූ මනුෂ්‍යන්ගේ වාසයක් නැති තැනකට හෝ ගිහිල්ලා එයා අපි කියමුකෝ වාඩි වෙලා මේ විදිහට මෛත්‍රී භාවනාව කරනවා. දැන් මේ මෛත්‍රී භාවනාව කරන්න යනකොට නීවරණ ධර්මයක් මතු වෙලා එනවා. දැන් මේක කරන්න බෑ, මේට වඩා හොඳයි පොඩ්ඩක් නැගිටලා ඇවිල්ලා නම් හරි මොනවාරි මොනවාරි දෙයක් බැලුවා නම් සත්‍යයක් ඇහුවා නම් අන්ඩෝනේ කියලා මොනවා හරි ඔන්න නීවර ටිකක් මේවට තියෙන කැමැත්තකින් උපදිනවා සම්පූර්ණයෙන්ම දුරු කරන්න. ඒ වගේ ආදීනවා බලන්න. ඊට පස්සේ තරහ අමනාපකම් එන ඒවා වෙන්න පුළුවන්. දැන් මේ මෛත්‍රී භාවනාව කරනකොට කම්මැලි වෙන්න පුළුවන්, මේ භාවනා කරනකොට නීරස වෙන්න පුළුවන්, එපා වෙන්න පුළුවන්. දැන් හඳුනා ගන්න ඕනේ දැන් මේ කෙලෙසයක්. ඊවරණය. මේක තියෙන තාක්කල් අපේ සමාජයකට යන්න බෑ. ඒ විදිහට අන්නර කියපු නීවරණ ධර්මයක් එනකොට ඒ වගේ පිට පිරිසුදු කර කර පිරිසුදු කර කර මෛත්‍රී භාවනාව සිද්ධ කරනවා. මෙන්න මේ විදිහේ මෛත්‍රී භාවනාව සිද්ධ කරන එකට කියනවා පරිකර්ම කරනවා කියනවා. පරිකර්ම. පරිකර්ම කියන්නේ පුහුණු වෙනවා, උත්සාහවත් වෙනවා. පරිකර්ම කරනවා කියනවා. යම් ධ්‍යානයක් සඳහා යම් කිසි කෙනෙක් කර්මස්ථානය පුහුණු වෙන එකට කියනවා පරිකර්ම කරනවා. එතකොට ඒ විදිහට පුහුණු වෙන හිතට කියන පරිකර්ම සිත. දැන් මේවා ධ්‍යාන නෙවෙයි. ඒක මතක තියාගන්න. මේ පරිකර්ම කරන්න මොන සිත් වලින්ද? මොනවා විදිහට කරන්නද? කාමාවචර කුසල් සිත් වලින්. ඒ වගේම මොන සිත්ද? ඥාන සම්පයුක්ත සිත් හතරෙන් තමයි මේ පරිකර්ම දෙන්නේ. මේ කියන්නේ අපි මනසේ භාවනාව කරන්නේ කරන්නේ. මේ විදිහට කරගෙන යනකොට නීවරණ ධර්මයන් දුරු කරගෙන යනකොට දැන් වරින් වර එනවා. මේ විදිහට පුහුණු වෙවි යනකොට යම් දවසක එයාට අර මෛත්‍රී භාවනාව සුලම හිත වැසගනිමින් හිත එහාට මෙහාට දුවන්නේ නැතුව, කම්මැලිකමේ ඉන්නේ නැතුව, විසිරුකමේ ඉන්නේ නැතුව, කාමාරම්භ ඔස්සේ හිත දුවන්නේ නැතුව මේ මෛත්‍රී අරමුණ තුලම හිත වැසගෙන තියෙනවා. බොහෝ වෙලාවක් පවතී. දැන් මේ විදිහට මෛත්‍රිය තුලම හිත තියෙන අවස්ථාවට අපි කියනවා උපචාර අවස්ථාව කියලා. ඒ කියන්නේ උපචාර අවස්ථාව කියලා කියන්නේ මෛත්‍රී ධ්‍යානයට සමීපයි, ළඟයි. ළඟව හැසිරෙනවා කියන උපචාරය. සැරිසරනවා, හැසිරෙනවා. කොතනද ළඟව සමීපව හැසිරෙනවා? මෛත්‍රී ප්‍රථම ධ්‍යානයට අර්පණාවට ළඟයි. ඒකට තමයි උපචාරය කියන්නේ. මේ විදිහට ඒ විදිහට ධ්‍යානයට සමීපයි උපචාර අවස්ථාව කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ නීවරණයක් හිත යන්නේ නැහැ. අතීතයට හිත යන්නේ නැහැ. අනාගත අරමුණු කරා හිත යන්නේ නැහැ. වර්තමානයක් තුළ අන්න අර අපි උපමාවට ගත්තේ මෛත්‍රී ධ්‍යානය කියලා, මෛත්‍රී භාවනාව කියලා. මේ තුළම හිත බැස ගන්නවා. යටත් පිරිසිදුනේ වටපිටාව පරිසරයේ තියෙන බවවත් යාකරට එන්නේ. ධ්‍යානයේ තුල ඉතාම සැපව තියෙන. ඒ වගේම දැන් මේ උපචාර අවස්ථාවේදී ඒ හිත බොහෝම වේගවත් අපහසු නෑ. එතකොට අපි මේ පළවෙනි ධ්‍යාන සිත පිළිබඳව කතා කරන්නේ. මේක කතා කරාම ඉතුරු ටිකේ ලොකු කාලයක් යන්නේ නෑ ඔබට. ඒ නිසා මේ පළවෙනි එක හැම කාලයකම මේක ගැන අපි ලොකු කාලයක් ගත කරනවා. ඒ නිසා දැන් අපි කතා කරගෙන ආවේ මේ පළවෙනි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සිත උපදින්නේ කොහොමද කියන පිළිබඳව තමයි දැන් අපි කතා කරන්නේ. එතකොට ඒ විදිහට මෙයා මෛත්‍රී භාවනාව කරගෙන යනකොට මෙයා අතීතේ දුවන්නේ නැතුව අනාගතේ දෙහිත දුවන්නේ නැතුව දැන් මේකට ඔබ ලොකු පුහුණුවකින් දැන් මේ ඇවිල්ලා තියෙන එකපාරම නෙවෙයි. ඒක තමයි පුහුණු වෙනවා කියන පරිකරණ කරනවා කියන්නේ. අනේ මේ විදිහට කරගෙන ආවන් පස්සේ හිත මෛත්‍රී කමඨාන තුලම දෙන වටිපිටාව ඇති බවත් මේ Taman ඉන්න බවවත් තමයි ශරීරයේ ඇති බවවත් වැටහෙන්නේ නැහැ. බොහෝම සැපය සහගතයි. දැන් මේ තුල ඔබට තේරෙනවා විතක්කය කියලා කියන්නේ අරමුණ નિરાයාසී අපි උපද්ද උපද්දව ගන්න. දැන් මේ අවස්ථාවේ ඉන්නනම් අපිට වෙන දේවල් හිතන්නේ නැතුව මේ අරමුණ ගැනම හිතන්න ඕන. අන්නේ තමයි විතක්කය කියලා කියන්නේ. හිත අරමුණට නම්වනවා කියලා කියන මේ විතක්කය කියලා කියන්නේ. හිත අරමුණට නම්වනවා. මොන අරමුණට නම්වන්නේ? මෛත්‍රී භාවනාව නම් මෛත්‍රී අරමුණට. දැන් ඔය ආස්සේ අපිට පිළිකුල් භාවනාව මතක් වුණොත්. දැන් එතකොට ඒක මේකට සමානියට හරියන්නේ නැහැ. බුදු ගුණ මතක් වුණොත් ඒක එතකොට ඒක හරියන්නේ නැහැ. එතකොට ඒක මේ අපි කර්මස්ථානයේ පිටපැනලා කවදාවත් ධ්‍යානයක් උපදින්නේ නැහැ. විදර්ශනාවට ඒ හිත නමන්න බෑ කියන්නේ. ඉතින් ඒ නිසා අපි සමාධියක් කරා යනවා නේ. මේ විපස්සනාව පැත්ත නෙවෙයි කියන්නේ. එතකොට මේ විදිහට හිත මෛත්‍රී අරමුණටම නම් කරනවා. එතකොට අපි මෛත්‍රියක් අපි ඉස්සරෝම තමන්ට මෛත්‍රිය කරගෙන හිතවත් අයට මැදහත් අයට අහිතවත් අයට දිසා වශයෙන් මේ විදිහට මෛත්‍රිය කරලා එක තැනක් කේන්ද්‍ර කරගන්න. ප්‍රිය වූ ගුණේ අපි කියමු උපමාවක් වශයෙන් ගුණේ හා සීලයෙන් සමන්විත එක කෙරෙස් අරමුණු කරගන්න. සමහර විට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. තමන්ගේ අම්මා තාත්තලෙන් උල කැබේ ජීවත් වෙන්න ඉන්න කෙනෙක් වෙන්න ඕන. දේවල් නෙවෙයි පුද්ගලිය වරමු වෙලා තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ විදිහට තමන් ඒ තුඩටම හිත යොමු කර කර යොමු කර කර භාවනා කරන එක කියන විතක්කය කියන්නේ. ඊට පස්සේ මේ මෛත්‍රී අරමුණ තුළ හැසිරෙනවා. මෛත්‍රියේදී ඒ අරමුණට කමඨානට හිත යොමු කරනවා වගේ මේ හිත තුළ ඒ අරමුණ තුළ හිත පවතිනවා. මේකට කියනවා විචාරය කියලා. ඒකට උපමාවක් වශයෙන් දෙන්න හරියට මේ විතක්කය හැටියට සලකා ගන්න තියෙනවා. දැන් උකුස්සෙක් වගේ සතෙක් පියාපත් ගගහ අහසට ඉකිලෙන අවස්ථාව විතක්කය වගේ කියන්නේ. ඇතැම් සත්තු ඒ විදිහට පියාපත් ගහලා ගහලා පියාපත් නොගහ හැසිරෙනවා. මේක වගේ ਵਿਚාරයේ හැටියට සලකනවා. එහෙම නැත්නම් අපි ඝණ්ඨාරයකට හරි බඳුනකට හරි මුලින් ගහන අවස්ථාව විතක්කය හැටියට උපමා වශයෙන් ගන්න. ගැහුවන් පස්සේ ඇති වෙන අනුරාවේ දෝල්කාරයේ ਵਿਚාරයේ හැටියට අරමුණේ හැසිරෙන බව. දැන් එතකොට මේක ඒ අරමුණේම හැසිරෙන බව ਵਿਚාරය කියලා කියනවා. එතකොට මේ ප්‍රථම ධානයේ හැම වෙලාවෙම මෙන්න මේ විතක්කය කියන එක අත්‍යවශ්‍යයි. අපි ගහගෙන යන ජලයක ஒரு வாக்கு நதர කරලා තියාගන්න නම් අපිට ප්‍රති බලය හබලේ බලය අවශ්‍යයි. හබලේ බලය අතෑරුවොත් ඔරුව යනවා ගහගෙන. ඒ වගේ අපිට අවශ්‍ය අරමුණේ හිත තියාගන්න නම් අපිට වෙනවා විතක්ක බලේ ඒ කමතහන තුලටම හිත යොමු කරන්න. ඒ විදිහට උත්සාහයෙන් හිත යොමු කර කර තියාගන්නකොට ඒ අරමුණේ හැසිරීම නිසා හිත කාම අරමුණ වලට යන්නේ නැති නිසා හිත ප්‍රීති සහගත පිනාය ස්වභාවයකටපත් වෙනවා. මේ ප්‍රීතිය අපිට උපදින්නේ නැත්තේ එන මේ කාම අරමුණ ඔස්සේ හිත දුවන ඒ නිසා. ඒ නිසා දැන් මේ මෛත්‍රී භාවනාව කියන ලෝභයක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න ලෝභය ස්වરૂපින් මෛත්‍රිය වංචා කරන අවස්ථා තියෙනවා නේද? සමහර අය අපිට මෛත්‍රිය කියලා මේ ලෝභය ස්වરૂපේ රාගය ස්වરૂපේ ගන්නවා. ඒකත් අපි දැනගන්න ඕනේ. අපි ඒකත් ඉදිරියේදී කතා කරමු. මේ වංචනික ධර්මයක් වශයෙන්. එතකොට විතක්ක විචාර ඒ නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය නිසාම හිත කය දෙක සංසිඳිලා සැපසහගත වෙනවා. මුළු කයම සැපසහගත වෙනවා. හිතත් බොහෝම සැපසහගතයි. සමහර වෙලාවට බලන්න එක්කෝ ඒ බුදුගුණ භාවනාවක් කරනකොට එහෙම නැත්නම් හොඳ කුසලයක් කරනකොට ඒ වගේ මේ Tamanta සාමාන්‍ය සැපයක් දැනෙනවා. සැනසීමක් කියන එක දැනෙනවා. එතකොට මේ කියන සුඛය බොහෝම සාන්ත ප්‍රණීත ඉතාමත් සැපසහගත මේ සැපය කියන්නේ දැක්කොත් කවදාත් එයා මේ භාවනාවක් කියන එකත් හරියන්නේ නැහැ. ඒකත් අපිට කවදාවත් දැකලා නැත් වෙනා නැහැ. ඒ නිසායි අපි කාමයට පණින්නේ. ඒ නිසා එතකොට මේ සුඛය කියන වේදනාව ඊළඟට මේ නිසා දැන් ඔබ විවිධ අරමුණු ඔස්සේ හිත යව්වේ නැහැ. යව්වේ නැතුව එක අරමුණ තුලම හිත විතක්ක බලෙන් පලත්වපු නිසා ඔබේ හිත තියෙන්නේ එක අරමුණක. ඒ නිසා ඒකට කියනවා ඒකාග්‍රතාවය කියලා. ඒකාග්‍රතාවය දැන් හිත ඒකාග්‍රතාවයෙන් උත්තර. හිත එකග වෙලා සමාධිගත වෙලා කියලා කියනවා. ඔන්න මේ කරුණු ටික ඔබට මේ උපචාර පරිකර්ම අවස්ථාවල සිද්ධ වෙනවා වරිනවා. හැබැයි මේවා ප්‍රබල නෑ. මේවා මේ විදිහට වඩලා 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 මේ අනුසාර විතක්ක බලයේ අරමුණ විරහිත පවත්වන කොට යම් වෙලාවක් එනවා හිත නීවරණයන්ගේ බොහෝසෙන් යටපත් වෙලා නිස්කම්බන වශයෙන් යටපත් වෙලා හිත මෛත්‍රී අරමුණටම කිඳා වසින්නාසේ බැස ගන්න අවස්ථාවක්. අන්න ඒ අවස්ථාවේ තමයි මේ ප්‍රථම ධ්‍යාන සිත කියන්නේ ඔබ දෙන්නේ. ඒ හිත විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ ප්‍රබල ලෙස පහළ වෙලා හිතක් උපදිනවා. අන්න ඒක තමයි ප්‍රථම ධ්‍යාන කුසල සිත කියලා කියන්නේ. එතකොට ඒ විදිහට ප්‍රථම ධ්‍යාන කුසල සිත උපදිනවා. ඊළඟට අපිට විචාර ප්‍රීති සුඛේ ඒකාග්‍රතාව සහිත ඒ සිත් ටික තියෙනවා. කාල වේලාව ටිකක් දෙවිලැදින්න තියෙන්නේ. නමුත් ඊළඟ සිත් මෙච්චර කාලයක් යන්නේ නැහැ. මේ පසුබිම හා මේ සිත් පිළිබඳව ඔබට ආධුනික බව මේකේ පරිසරය හා ප්‍රථම ධ්‍යානයෙන් පස්සේ ඊළඟ දේවල් අමාරු නැහැ. ඔබට ඒවා අපි ඊළඟට ඊළඟ දවසේ අපි කතා කරමු. දැනට ඔබ අදහසක් අරගෙන සිහිපත් කරගන්න රූපාවචර සිත් කියලා කියන්නේ මොකද්ද? මේ ධ්‍යානයක් කියලා කියන්නේ මොකද්ද? මේ ධ්‍යානයන්ගේ අංග කියලා කියන්නේ මොනවද කියලා කතා කර ඒක ඔබ නැවත ආවර්ජනය කරගන්න. දැනට අපි මේ අපේ මේ විස්තර කිරීම අවසන් කරනවා. හදිසි වෙන්න එපා. ඔබට තව ටිකක් ඉන්න. ඔබ මේ හැම වෙලාවෙම ඉන්න හැම මොහොතක්ම මතක තියාගන්න ඔබ මේ උදාරෝ කුසල් සිතක් තුළ ඉන්නේ. ඒ නිසා මේ කැප කිරීම හානියක් නැහැ. ඔබට යම් මත පසුවීමක් ආවත් ඒක ඔබට අලාභයක් නෙවෙයි. ඔබේ හිත එහාට මෙහාට ඔබ කරගන්න එපා. අපේ මේ සංවිධායක මහත්මයාට යමක් මතක් කරන්න කියන්න තියෙනවා කියලා මතක් කරා. ඒ නිසා අපි එතුමාට මේ අවස්ථාව දීලා ඊට පස්සේ අපි පින් අනුමෝදන් කරලා අපේ මේ පන්තියේ අද දවසේ අවස්ථාව කරනවා. දෙවන සරණේ